2019 වසරේ 6 වෙනි මාසයේ විපස්සනා භාවනා වැඩසටහන. මනුෂ්‍යයෙක් හැටියට ඉපදිලා ඒ මනුෂ්‍යයා කවුද කියලා හිතන්න ගොඩ කාලයක් ගියා. මේ මානව සත්ව වර්ගයාට ලෙහෙසි වුණේ නෑ. ඒක තේරුම් ගන්න. මේ දෙපයින් මේ දෙපයින් නැවිදින සත්වයන් අතර බුදුරජාණන් වහන්සේ ශ්‍රේෂ්ඨ වන්නේ මේ සත්වයා කවුද කියලා හඳුනගත්ත නිසා. එහෙම නැත්නම් අපි ඒක කියනවා ආත්ම අවබෝධය ඇති කරගත්ත නිසා. එතෙත් පැමිණිලා ඉන්න සියලුම පින්තුන් ඒ පැමිණ සිටින්නේ ඒ ආත්ම අවබෝධය උදෙසාමයි. ආත්ම අවබෝධය ඇති කර ගැනීම උදෙසා ඔබගේ දෙනෙත් යොමු විය යුත්තේ ඔබගේ ආත්මය කරාමයි. ඔබගේ ඥානය යොමු විය යුත්තේ ඔබගේ ආත්මය කරාමයි. ඔබගේ සිත යොමු විය යුත්තේ ඔබගේ ආත්මය කරාම. ආත්ම අවබෝධය කියන එකෙන් අදහස් කරන්නේ මොකද්ද? මේ චිත්ත චෛතසික ධර්මතාවය. එහෙම නැත්නම් අපි පාවිච්චි කරනවා පංච උපාදාන ස්කන්ධය. මොකක්ද මේ පංච උපාදාන ස්කන්ධය? මොකක්ද මේ සදායතන කියන එක හඳුනා ගැනීම, තේරුම් ගැනීම තමයි ආත්ම අවබෝධය කියලා කියන්නේ. එහෙම නැතුව වෙන දෙයක් නොවේ. ධර්මයේ හැසිරෙන්න ඕන. දැන් ස්වාමීන් වහන්සේ දේශනා කළා ඔබගේ ආත්මය හඳුනා ගැනීම උදෙසා ඔබගේ ආත්මයේ දෙසට හැරෙන්න කියලා බලන්න කියලා. දැන් ඔබ හැසිරුණාද මේ මොහොතේ? ඒ කියන්නේ අවධානය ඔබ දෙසට ගත්තද? අන්න එහෙම ගත්තනම් ඔබ ඒ ධර්ම කරුණ කියවනවත් සමගම ඔබ ධර්මචාරී වුණා. ඒ සිතෙන් ධර්මයේ හැසිරීම, ඥානයෙන් ධර්මයේ හැසිරීම. ඉන්ද්‍රියයන් වලින් ධර්මයේ හැසිරීම, කයින් ධර්මයේ හැසිරීම, වචනෙන් ධර්මයේ හැසිරීම. අවබෝධය. එවනම් මේ භාවනා විපස්සනා භාවනාවකදී අපි හැසිරෙන්නේ එක තැනකට වාඩි වෙලා අතපය සංවර කරගෙන. දැන් අපිට හැසිරෙන්න තියෙන්නේ නුවණින් සහ මනසින්. වෙන හැසිරීමක් නැහැ. දැන් කය සංවරව තබාගෙන තියෙනවා, ඉන්ද්‍රයන් සංවරව තබාගෙන තියෙනවා. දැන් තමන්ගේ සිත සහ ඥානය හසුරුවනවා. එයි මේ ධර්මයේ හැසිරෙන්නේ කවර ප්‍රතිඵලයක්, කවර ලාභයක් ලබා ගැනීම උදෙසාද? කවර ප්‍රතිලාභයක් උදෙසාද මේ අපි ධර්මයේ හැසිරෙන්නේ? කවර නම් ලාභයක් උදෙසාද? එහෙම නැත්නම් කවර ප්‍රයෝජනයක් බලාපොරොත්තු වෙන්ද? ඵලයක් නෙලා ගන්න ගොවිතැනක් කරන්නේ කුමක් සඳහාද කියලා අපි අහනවා. රස්සාවක් කරන්නේ කුමක් සඳහාද? ප්‍රයෝජනය මොකක්ද? එහෙමනම් ඔබ මේ භාවනා කරන ප්‍රයෝජනේ කවරක්ද? බලාපොරොත්තුව කවරක්ද? අභිලාෂය කවරක්ද? දැන් ධර්මයේ හැසිරෙනවා නම් දැන් උත්තරය ඇවිල්ලා තියෙනවා ඔබට. හසුරවල බලන්න උත්තර ගන්න. උත්තරේ ගත්තද හැමෝම? තමන්ගේ ඇත්ත හදවතේ තියෙන වචනවල තියෙන උත්තර නෙමේ, සැබෑම හදවතේ තියෙන උත්තරේ, සිතේ තියෙන උත්තරේ. මේ හිත දුකයි, මේ හිත තේරුම් ගන්න ඕන. දුක දෙන්නේ හිත මිස කය නොවේ. හිතයි දුක් දෙන්නේ, හිතයි තේරුම් ගන්න ඕන. හිතයි අවබෝධ කරන්න ඕන, සිතයි නිරෝධ කරන්න ඕන. ඒක තේරුම් අරගෙන සිටිනවාද? එහෙනම් විපස්සනා භාවනාවේ යෙදෙන ඕනෑම කෙනෙක්ගේ කාරණේ තේරුම් අරගෙන සිටිය යුතුමයි. සිටිය යුතුමයි. එහෙනම් මේ අභිලාෂයෙන්, මේ අවබෝධයෙන්, මේ තේරුම් අරගෙන කටයුතු කළ යුතු වෙනවා. මේ මනසින් මිදීමට අපහසු වන්නේ, මනසින් මිදීමට ප්‍රයෝජනය ගන්නේ අපේ මනසින්ම වන නිසා. මේ ලෝකයේ යමක් කිරීම සඳහා යමක් ගැලවීමට යමක් සවි කිරීමට අපි තව එකක් උපකාර ගන්න. දැන් අපි උදාහරණයක් වශයෙන් ඇණයක් ගැලවීම සඳහා අඬුව උපකාර කරනවා. එමත් නැත්නම් වාහනයක් බිම වලක වැටිලා තියෙනවා නම් ඒක ගොඩ ගැනීම සඳහා අපි තව වාහනයක් ගන්නවා. ඔය තුවාලයක් තියෙනවා නම් පිටස්තර දෙයක් ඒකට තව ඖෂධයක් යොදා ගන්නවා. පිනතුනේ ඒ විදිහට. ඒ පිනතුනේ බලන්න දැන් මේ මානසින් ගොඩවීම සඳහා වෙන එකක් යොදා ගන්නට තේරෙන්නේ නැතුව මනසම යොදා ගන්නවා. ආන්න එබෙවේ මේ පුදුම් පුතජන සත්වයාට ලෙහෙසි වෙලා නැහැ මේ මානසික කුලවේද. ඉතින් බුදුරජාණන් වහන්සේ දුටුවා පින්නතුනේ මේ මානසින් එතර වෙන්න බෑ මානසින්ම මෙන්න මේක තමයි පින්නතුනේ අර අනුසෝතගාමී ප්‍රතිපදා සහ පටිසෝතගාමී ප්‍රතිපදාව කියන මේ ගැඹුරු විග්‍රහය අවබෝධය. මනසින්ම එතර වීම සඳහා මනසම උපකාර කරගන්න පුළුවන් කමක් නැතිවා. එවනම් අපි මේ මනසින් එතර වීම සඳහා කුමක් කළ යුතුද? මනසට සාපේක්ෂිත නොවු ධර්මයක් අපි අහන්න ඕන පිළිපදින්. ඉන්ද්‍රයන්ට සාපේක්ෂිත නොවු ධර්මයක් අසන්න ඕන පිළිපදින්න ඕන. ඉන්ද්‍රයන් වලට හසු නොවන ගමන ආරම්භ කරන්න ඕන ගමන් කරන්න. බලන්න ඔබගේ ඥාණයට පොඩියට හරි ඉඟියක් තියනවද කියලා පෙන්නතුනි. ඉන්ද්‍රයන්ට සාපේක්ෂිත නොවන යමක් පිළිබඳ උපාදානයට සාපේක්ෂිත නොවන දැනුමක් තියෙනවද කියලා බලන්න. ඒ දැනුම නැත්නම් ඒ දැනුම පිනතුනේ ඇති කරගන්න ඕනේ. ඒවට තමයි පිනතුනේ කියන්නේ ලෝකෝත්තර ඥාන. ලෝකෝත්තර ඥාන ඉන්ද්‍රයන්ට ගෝචර නොවන තැනකට ඔබගේ අවධානය යොමු කරන්න. හොඳට ඒ වචනේ බලන්න. ඉන්ද්‍රියන්ට ගෝචර නොවන තැනකට ඔබගේ අවධානය යොමු කරන්න. එනම් ලෝකෝත්තරත්වයයි. ඔබේ ඉන්ද්‍රියන්ට ගෝචර නොවන තැනකට ඔබ අවධානය යොමු කළාද එනම් ලෝකෝත්තරත්වයයි. තමන් ඒ ධර්ම කාරණය හරියටම පිළිපැද්දාද මේ මොහොතේ? එකක් ප්‍රශ්නාර්ථයක් කරගන්න දැන් මේ මොහොතේ ආයි විදර්ශනාවට ගන්න. ඔබගේ ඉන්ද්‍රයන්ට ගෝචර නොවන තැනකට ඔබගේ අවධානය යොමු කරන්න. යොමු කරමින් හොඳින් බලන්න තමන් ඒ කාරණේ 100%ක් නිවැරදිව ඉෂ්ට කළාද කියලා. ඊළඟට ඇතිවන ප්‍රශ්නාර්ථයක් ඔබ ළඟ ඉතිරි වෙනවා. ඒ තමයි ඉන්ද්‍රියන්ට ගෝචර නොවන තැනකට ඉන්ද්‍රියන් විසින්ම අවධානය යොමු කරන්නේ කෙසේද? දැන් එයට පිළිතුරු සපයා ගත යුතුයි. නිවන ඉන්ද්‍රිය ගෝචර නොවන්නේ නම් නිවනට ඉන්ද්‍රයන් යොමු කරන්නේ කෙසේද? පින්නතුනි ආධ්‍යාත්මිකව තියෙන ඉන්ද්‍රයන් ටික තමයි චක්කු විඤ්ඤාණ. ඇසෙන් දැනගන්නා වූ දත්තය, ඇසට සාපේක්ෂිතව බලන්නා වූ ස්වභාවය චක්කු විඤ්ඤාණය. ඇයි පිරිනතුනේ මේ ඉන්ද්‍රයන්ට සාපේක්ෂිත නොවු මගක් අප අගය කරන්නේ? ඉන්ද්‍රයන් ඇයි අපි ප්‍රතික්ෂේප කරන්නේ? ඒ සදායතන ඇයි අප ප්‍රතික්ෂේප කරන්නේ ධර්මය තුළ? ඇයි අපි පංච උපාදානස්කන්ධය ප්‍රතික්ෂේප කරන්නේ? ඇයි අපි කාලය ප්‍රතික්ෂේප කරන්නේ? හේතුවක් තියෙනවා. මේ ඉන්ද්‍රයන් තුල සදායතන තුල කාලය තුල සත්‍ය නොපවතින නිසා සත්‍ය නොපවතින නිසා එහෙමනම් තවදුරටත් ඇසුරු නොකළ යුතු ධර්මතා මොනවද? ඉන්ද්‍රියන් කාලය ඇසුරු නොකළ යුතු ධර්මතා සාමාන්‍යයෙන් අපි දන්නවා මිත්‍රයෙක් ඇසුරු නොකළ යුතුයි කියලා අපේ හිතට හැඟුණාම ඒක හදවතටම දැනෙන්න ඕන. අපි මොකද කරන්නේ? ඒක අපේ හදවතින්ම කැමැත්තක් ඇති වෙන්න ඕන. දැන් අම්මා තාත්තා කියන නිසා, ගුරුවරු කියන නිසා මිත්‍රයෙක් ඇසුරු නොකර ඉන්න කටයුතු කරොත් එහෙම එයා ආසාව තියනවා, පීඩණය නිසා ඇසුරු නොකොට ඉන්නවා. එහෙමනම් මේ පුංචි ළමයි වගේ මේ ඉන්ද්‍රයන් ඇසුරු නොකොට ඉන්න එක, පංච උපාදානස්කන්ධය ඇසුරු නොකොට ඉන්න එක, මේ දහමෙන් කියන නිසා කරන්න ඕන දෙයක් නෙමෙයි, තමන්ටම තේරෙන්න ඕන දෙයක්. තමන්ටම තේරෙන්න ඕන, තමන්ටම අවබෝධ වෙන්න ඕන දෙයක්. මේක අකුසලයක්, මේක ගින්න, තුවාලයක්, භයංකාර තැන, වනයක්. වනයක් කියලා කියන්නේ කැලෑවක් නෙමෙයි, තුවාලයක් වනයක් වගේ දෙයක්. එවිට අපි ඒක තේරුම් කරන්නේ ඇසුරු නොකළ යුතු ධර්මතා හැටියට. සර්පයෙන් ගින්නක් වගේ සලකනවා මොනවද? කාලය සහ ඉන්ද්‍රිය. මේ ඉන්ද්‍රියන්ට රැවටුණු තැන පින්නතුනේ රැවටීම ආරම්භ වෙනවා. තදින් තමන්ගේ ආගම විශ්වාස කරන්න ගියොත් එහෙම මොකද වෙන්නේ? ඕ ආගමේ නාමයෙන් ඔබ නොයෙකුත් දේවල් වලට, මෝඩකම් වලට ඔබ අල්ලගෙන, ඔබ ජාතිකයෙක් වෙන්න ගියෝ. මේ කියන ඕනම ජාතිකයෙකුට කියනවා. මේ බුද්ධ ආගමයට විතරක් නෙමෙයි මම කතා කරන්නේ. මිහිතලයේ දෙපයින් නැවිදෙන ප්‍රඥාව මොලේ කලදක් හරි තියෙන මිනිස්සු සියලු දෙනාට මේ කතා කරන්නේ. තිරිසන් සතෙකුට උනත් වටිනවා ආගර සිටීමෙන් සිත් පහන් වෙනවා. මුළු මහත් මිනිස් ප්‍රජාවටයි මම කතා කරන්නේ. උර ජාති අන්දේක් වුණොත්, ආගමික අන්දේක් වුණොත්, වාර්ගික අන්දේක් වුණොත් ඒ අන්ධ භාවය තුළ මුලාව ආරම්භ වෙනවා. ඒ නිසා තමයි තථාගත බුදුපියාණන් වහන්සේගේ මාර්ගයේ මේ විපස්සනා මාර්ගය එහෙම පිළිගැනීමේ මාර්ගයක් නැහැ. පිළිගැනීමේ මාර්ගයක්, අල්ලාගැනීමේ මාර්ගයක්, ඔව් එහෙම නැහැ. විදර්ශනා කරලා බලන්න, නුවණින් විමසා තේරුම් ගන්න. කාටවත් ඔබ මුලා කරන්න බෑ. කාටවත් ඔබ මුලා කරන්න බෑ. විපස්සනා මාර්ගයේ ඉන්න කෙනෙක් බුදුහාමුදුරු ත්‍රිපිටකයේ අහවල් තැන කිව්වයි කියන නිසා කිසි දෙයක් බාර ගන්න. එම කිව්වයි කියලා බාර ගන්න. ඒ කිව්වයි කියන දේ තුල තියෙන වැරද්ද මොකද්ද කියලා. ගමරාළල වගේ වැඩ කරන්නේ නැහැ. අර පොතේ ගමරාළ කෙනෙක් පෙන්නලා තියෙනවනේ, මොන ගමරාළ කෙනෙක්. ඒ ගමරාළ වගේ වැඩ කරන්නේ නැහැ කිසි වෙලාවක. එයා හැම දෙයක්ම විමසුන් බුද්ධියෙන් ප්‍රායෝගිකව යථාවාදීව තථාකාරීව තේරුම් අරගෙන කටයුතු කරන කෙනෙක්. අන්න එයාට තමයි කියන්න පිළිතුනේ විදර්ශනා ධූරයේ යෙදෙන අය, විපස්සනා කරන අය. නුවණින් විමසා කටයුතු කිරීම. සිතෙන් තමයි බොහෝ දෑ මෙතෙක් කාලයක් අල්ලගත්තේ. දැන් අප ඉවත් කළව යුතුව ඇත්තේද සිතයි. සිතමයි. දැන් අප ඉවත් කළව යුතුව ඇත්තේද සිතමයි. හිත ඉවත් කරන්න ලේසි නෑ. හිත වටේ කැරෙක කැරෙක ඉන්නවා. හිතෙන් නිදහස් වෙන්න ඉඩ දෙන්නේ හිත. හිතෙන් නිදහස් වෙන්න ඉඩ දෙන්නේ හිත. කතාව ඇත්තද කියලා බලන්න. කතාව ඇත්තද කියලා බලන්න. හිතෙන් නිදහස් වෙන්න ඉඩ දෙන්නේ හිත. හිතෙන් පාර අහල වැඩකුත් නැහැ. හිතට කියලා වැඩකුත් නැහැ පින්නතුනි. හිතෙන් නිවන් මඟ අහනවා කියලා කියන්නේ පින්නතුනි අන්ධයෙක්ගේ පාර අහනවා වගේ වැඩක්. හිත නිවනේ හැඩේ දන්නේත් නැහැ. හිත නිවනේ ශබ්දේ දන්නේත් නැහැ. හිත නිවනේ ගන්ධේ දන්නේත් නැහැ. හිත නිවනේ රසය දන්නේත් නැහැ. හිත නිවන ස්පර්ශ කරන්නේ කොහොමද කියලා දන්නේත් නැහැ. හිතට නිවන විඳින්නත් බැහැ. කොටින්ම නිවන කියා එකක්, දෙකක්, තුනක්, හතරක්, පහක් කියා එකක් නැත. නිවන සැහැල්ලුව බඳුයි. නිවන සැහැල්ලුව බඳුයි. සැහැල්ලුව ඇති කරගන්නේ බර බිමින් තැබීමෙන්. සැහැල්ලුව කියා එකක්, දෙකක්, තුනක්, හතරක්, පහක් තියනවාද? ලෝකයේ සැහැල්ලු දෙකක් තුනක් හතරක් පහක් තියෙනවාද? ඒක තැනට අනුව නම් කියනවා. ඔළුව සැහැල්ලු නම් ඔළුව සැහැල්ලුයි, අත සැහැල්ලු නම් අත සැහැල්ලුයි කියලා කියනවා. හිත සැහැල්ලු නම් හිත සැහැල්ලුයි කියනවා. නමුත් සැහැල්ලු ඒ තැනට ගෙනියනවා මිස සැහැල්ලු දෙකක් තුනක් හතරක් පහක් නෑ. ඒක හිතේ ඇති වෙච්ච නිසා හිත සැහැල්ලුයි කිව්වා. ඔළුවේ ඇති වුණාම ඔළුව සැහැල්ලුයි කිව්වා. අත සැහැල්ලු නම් අත සැහැල්ලුයි කිව්වා. නිවන සැහැල්ලුව බඳුයි. නිවන කියන එක අදහස් වෙන්නේ නීවරණ නැති අවස්ථාව. එහෙම නැත්නම් විවෘතව පවතින අවස්ථාව, සැහැල්ලුවෙන් පවතින අවස්ථාව. පින්නතුනි මේ සත්‍ය අවබෝධ කරගත්ත කෙනෙකුට මේ ලෝකයට පරමාර්ථ වශයෙන් කිසිම නිර්ණයක් ලබා දෙන්නේ නැහැ, න්‍යායක් ලබා දෙන්නේ නැහැ. එහෙම දෙන්න බැරි මහා අමුතු ලෝකයක් තියෙන පින්නතුනි. හැම මොහොතකම වෙනස් වෙවි පවතින ලෝකයක් තියෙන. මොනවද ලෝකෙ වෙනස් වෙන්නේ නැත්තේ හැම මොහොතකම? අහස, පොළොව, මිනිස්සයා, ගහ, කොළ හැම දෙම ඇතිවීමෙන් පැවතීමෙන් පවතින බිනිබිනි කැඩි කැඩි වෙනස් වෙන අලුත් වෙන දෙයක්. ඔබේ ගෙදර ඉස්සරහා හිටවල තියෙන මල් පැලේ ඊට පහුවෙන් උදේ බලනකොට අලුත් කොළයක් ඇවිල්ලා. අලුත් මලක් ඇවිල්ලා. අලුත් පොහට්ටුවක් ඇවිල්ලා. තිබුණු මලක් හැලිලා. තිබුණු කොළයක පාට වෙනස් වෙලා. ශරීරය ගත්තාම ඒවම තමයි. වෙනස් වෙලා. එහෙමනම් පින්නතුනේ යම් කිසි කෙනෙක් මේ ලෝකෙට නිර්ණයක් ලබා දෙනවා නම්, න්‍යායක් ලබා දෙනවා නම්, තීරණයක්, නිත්‍යතාවයක් කියන වචනය ලබා දෙනවා නම්, ඒක තරම් මුලාවක්, අවිද්‍යාවක් තවත් නැහැ. වචනයකට නිත්‍යතාවයක් ලබා දෙන්න බෑ. දැන් නිර්වාණය කියන වචනේ නිර්වාණය කියවෙනවද නැහැ? නිර්වාණය කිව්වහම මොකක්වත්ම නිර්වාණය කියලා දන්නේ නැති මිනිස්සෙක්, වචනේවත් දන්නේ නැති අපි විදේශිකයෙකුට එයා ඒකේ මීනින් එක අහනවා මොකද්ද කියලා. මොකද්ද මේ නිර්වාණය කියලා කියන්නේ කියලා මොකක්වත් දන්නේ. ඉතින් අපි ඒකට සංකල්පෙ දෙන්න ඕනේ. සංකල්පෙ දුන්නට පස්සේ හා ඒකටද කියන්නේ කියලා එයා හිතා ගන්නවා. දැන් මෙතන ඉන්න අපේ පින්නතුන් විවිධ මට්ටමේ අවබෝධයේ තියෙනවා. මේ නිර්වාණය කියන වචනය ඇහෙනකොට තම තමන් හිස මත දරා ගන්න ලද සංකල්පය නොවද අවදිවන්නේ. සංකල්පය අවදිවන්නේ. එතකොට මෙතන යම් කිසි විදියක ඉන්නවා මගඵලලාභී කෙනෙක්, රහතන් වහන්සේ කෙනෙක්. මේ රහතන් වහන්සේලාට කොහොමද ඒක වැටහෙන්නේ? ඒ රහතන් වහන්සේලාට වැටහෙන්නේ නිර්වාණය කියන එක ඔබට වැටහෙන විදියටද? එහෙමනම් වචනයකට කිසිම අර්ථයක් නෑ පින්නතුනි ඒක හැංගීමක්. ඒක හරි අර එක පුජ්‍යලේක දහ දෙනෙක් හඳුනාගන්නේ දහ ආකාරයකටද නැද්ද? මම කියන්නේ අර ඉස්සරහින් තියෙනවා අපි කවුරු හරි ළමෙක් තියෙනවා, ගෑනු ළමෙක් හරි පිරිමි ළමෙක් හරි මෙතන ඉස්සරහින් අපි ගෙනල්ලා හිටවන්න. හිටවුවට පස්සේ එතන අපි ඉන්න මෙතන ඉන්න සිය ගානට අපි කියනවා මේ ගෑනු ළමේ අඳුන ගන්න. ඔබ විඳින්න මේ ගෑනු ළමයා කොයි විදියටද විඳින්නේ? තමන්ට අනුරූපීව තමන් ගන්නාලද ඉන්ද්‍රිය සාපේක්ෂිතතාවය අනුව තමන්ගේ ඡන්දය ඇලීම අනුව තමයි විඳින්නේ. කොහොමද විඳින්නේ? එක්කෙනෙක් විඳිනවා, ඕ මේ මගේ දියණිය කියලා. තව කෙනෙක් විඳිනවා, එයා විවාහ වෙලා නම් මේ මගේ බිරිඳ කියලා. එයාට සහෝදරයෙක් ඉන්නවා නම් ඒ සහෝදරයා විඳිනවා මේ මගේ සහෝදරිය කියලා. එයාට දරුවෙක් ඉන්නවා නම් ඒ දරුවා විඳිනවා මේ අම්මා කියලා. දැන් දැක්කනේ එකම කෙනෙකුට එක මාර්ථයක් නෑ, දහසකුත් දෙනාට දහසකුත් අර්ථ තියෙනවා. වචනයත් එහෙමයි. නිර්වාණය කියන වචනේ ඉස්සරහින් තිබ්බහම එක්කෙනෙක් කියන එක කතාව, තව එක්කෙනෙක් කියන තව කතාව, තව එක්කෙනෙකුට තව හැඟීමක්, තවත් එක්කෙනෙකුට තවත් දැක්මක්, තවත් එක්කෙනෙකුට තවත් දැක්මක්, පොතේ තියෙනවා තවත් එකක්. හැබැයි අර්ථය ඔය එකක්වත් නොවෙන්නත් පුළුවන්. ඒ නිසා මේ භාෂා ශාස්ත්‍රය පිළිබඳව විද්‍යාවේදී තියෙන උච්චම අවස්ථාවක් තමයි පින්නතුට මේ කිසිදු වචනයකට ස්ථීර අර්ථයක් නැහැ කියන න්‍යාය සත්‍ය. භාෂාව පිළිබඳව ඉන්න විශාරද අර්ථ තියෙන කියලා උච්චම අදහසක් ඒකද. මේ භාෂාවකට වචනයකට ස්ථීර නිගමනයක් දෙන්න පුළුවන් කමක් නැහැ. ඒ වෙලාවට ඒ මනුෂ්‍යයා කරන සන්නිවේදනය, ඒ වචනයට ගන්න සන්නිවේදනය අනුව ඒ මනුෂ්‍යයා සමග යම් ගනුදෙනුවක් කිරීම සඳහා, අදහස් මාරු කර ගැනීමක් සඳහා ඒ මොහොතට භාවිතා කරන දෙයක්. ඒ නිසා භාෂාවක් හැම වෙලාවෙම වෙනස් වෙනවා. වචන හැම මොහොතකම වෙනස් වෙවි පවතින දෙයක්. ඒවයි කිසිම ස්ථීර සාර පදනම් නැහැ. ඒක නිසා පිළිතුර අවබෝධයෙන් ගෙන යා යුතු දහමක් නිසා බුදු දහම එහෙම වචනාර්ථවල රඳවල තියන්න පුළුවන් කමක් නැහැ. දැන් ආදම මම අනිත්‍යයි කියන වචනේ ලියලා තිබ්බොත් ලොකු කළු ගලක අවුරුදු ලක්ෂයක් දෙකක් පවතින මේ අවුරුදු ලක්ෂයක් ගියාට පස්සේ මේ අනිත්‍යයි කියන වචනේ මිනිස්සු කොහොම හඳුනගන්නේ? මේ භාෂාව, මේ සංස්කෘතියව, මේ මනුෂ්‍යමය වර්ගයාවත් ඉදින්ද නැද්ද කියන්න බෑනේ නේ. කොයි විදියයි ඉදින්ද දන්නේ නැහැ. මොහොතක් හිතන්නකෝ මේ ඉන්න තැනට අවුරුදු ලක්ෂයක් ගියාට පස්සේ කොයි වගේ තීරණ කියද? එමනම් ප්‍රඥා හීනතාවේ නිසාම නේද ඉන්ද්‍රියන් තුල වහලුන් බවට පත්ුනේ? ප්‍රඥා හීනතාවේ නිසාමයි ඉන්ද්‍රියන් තුල වහලුන් බවට පත්ුනේ. ඇයි වහලුන් බවට පත් වෙන්නේ? නුවණ නැති නිසා. නුවණ නැති නිසා තමයි වහලුන් බවට පත් වෙන්නේ. එවනම් අපේ මේ අසරණ බව තියෙන්නේ මායාට රැවටි සිටින්නේ ඇයිද? නුවණ මධිකම නිසා. මාර ධර්මතාවලට රැවටෙන්නේ නුවණ මදකම නිසා. සිතට මුලාවන්නේ නුවණ මදකම නිසා. ඒ කියන්නේ පින්නතුනේ අපේ ළඟ විශ්වාසයක් තිබුණාම, ලෙන්ගතුකමක් තිබුණාම හරි ප්‍රශ්නයක්. අපි යමෙක් විශ්වාස කරන්න පටන් ගත්තාම අපෙන් අයින් වෙන දේ මොකද්ද කියලා දන්නවද? විමර්ශනය. ආගමක් විශ්වාස කරන්න පටන් ගත්තොත් අයින් වෙනවා විමර්ශනය, විදර්ශනාව අයින් වෙනවා. විශ්වාසය කියන විස බීජේ ආපු තැන විදර්ශනාව කියන උත්තරීතර වැදගත් කාරණය නැතුව යනවා, අහිමි වෙනවා. එතකොට භාෂාවක් විශ්වාස කරන්න ගියහම භාෂාවේ පද පරමය වෙනවා. ඒ කියන්නේ පදවලම අර්ථවල ඉල්ලෙනවා. ඊට එහා අර්ථයක් එයා තේරුම් ගන්න උත්සාහ කරන්නේ නැහැ. ඒ නිසා පද පරමය කවදාවත් නිවැරදි දකින්නේ පුජ්‍යලයෙන් විශ්වාස කරන්න පටන් ගත්තාම ඔන්න පුජ්‍යලය අනුසාරයෙන් හටගන්නවා. දහම් විශ්වාස කරන්න පටන් ගත්තොත් දහමත් විදර්ශනා කරන්නේ නැහැ. දැන් මේ ආනන්ද හාමුදුරුවෝ දේශනා කරන ධර්මයන් විශ්වාස කරන්න පටන් ගත්තොත් ඒක විදර්ශනා කරන එක නතර වෙනවා. එතනම මනස ස්ටොප්. තරම බ්‍රේක් එක වදිනවා පින්නතුනි. ආයි එතනින් එහාට යන්න මොකද විශ්වාසයි. ප්‍රත්‍යක්ෂ වනතුරු විශ්වාස නොකරන්න. විශ්වාසය කියන එක සම්පූර්ණයෙන් පැත්තකට දාන කෙනා තමයි, විසි කරලා දාන කෙනා තමයි විදර්ශනා ධූරයේ යෙදෙන කෙනෙක් බවට පත්වන. විශ්වාසයේ විසිකරන කෙනෙක් තමයි විදර්ශනා ධූරයේ යෙදෙන කෙනෙක් බවට පත්වන. සත්‍ය ඇති තැන මොකටද විශ්වාසය? සත්‍ය ඇති තැන මොකටද විශ්වාසය? විශ්වාසය අවශ්‍ය නැහැ සත්‍ය ඇති තැන. සත්‍ය තිබෙන්නේ ඔබ ළඟමයි. සැනසීම තිබෙන්නේ ඔබ ළඟමයි. නිර්වාණය තිබෙන්නේ ඔබ ළඟමයි. දැන් පින්නතුන්ට වචන තුනක් ඇහුණා. සත්‍ය කිව්වා, සැනසීම කිව්වා, නිර්වාණය කිව්වා. ඔය තුන විඳින්නේ තුන් ආකාරයකට ඔබ. එහෙමද නැද්ද? ඒ වුණාට මානං අර්ථය කරේ අර්ථවත් කෙසේ එකක්මයි. සත්‍ය කිව්වෙත් නිර්වාණයටමයි, සැනසීම කිව්වෙත් නිර්වාණයටමයි, නිර්වාණය කිව්වෙත් නිර්වාණයටමයි. හැබැයි නිර්වාණයට වචන නැත. නිවන සදාතනික නිහඳයි, වචී සංඛාරයෙන් තොරයිනේ. සදාතනික නිහඳයි. ඒත් නියදව සිටියා මේක තේරෙන්නේ නැති එක කම නිසා මේ බුරු වචන ටික ඒද මේට පටලවනවා. ඒද මේට පෙරලනවා විතරයි. කිසිම ප්‍රතිඵලයක් නැහැ. වචනයක් තුලින් නිවන ගන්න බෑ. වචනය කියන එක ඉනිමගක් කරගෙන ඒ මත නැගී බලන්නාටයි නිර්වාණය පෙනෙන්නේ. වචනය කියන එක ඉනිමගක් කරගෙන ඒ මත නැගී සිටිනකොට දැන් ඉනිමග තියෙන්නේ යම් ප්‍රයෝජනයක් ගැනීමට මිස ප්‍රයෝජනයට නෙමෙයිනේ. යමකට ප්‍රයෝජනය ගැනීම පිණිස තියනවා මිස එහෙම නැත්නම් ඉනිමගේ ප්‍රයෝජනයක් වෙන්නේ නැහැ. ඒ වගේ තමයි භාෂාව යමක යමක් අවබෝධ කර ගැනීම සඳහා ප්‍රයෝජනයට ගන්න දෙයක් මිස ඒකේ වෙනම ප්‍රයෝජනයක් ඇත්තේ නැහැ වෙනතුන. ඉන්ද්‍රියන් කියන්නේත් ඒකයි. ඉන්ද්‍රියන් කියන්නේ ඒක ඉනිමගක් හැටියට භාවිතා කරන ඒක එදා පාවිච්චි කරේ මාර්ගයක් කියලා. ඒකට පාරක් පාවිච්චි කරන්නේ තැනකට යන්න නිසා පාරේ ඇති ප්‍රතිඵලයක් නැහැ. කොච්චර කෝටි ප්‍රකෝටි ගණන් දීලා පාරවල් හැදුවා. පාරක මිනිස්සෙක් නතර වෙලා ඉන්නව අපිට දකින්න නැහැ නේ. දවස් දෙකේ තුනි පාරවල් වල මිනිස්සු ජීවත් වෙන්නේ නැහැ. ඒ නිසා පාර කියන්නේ ආර්ය අෂ්ටාංග මාර්ගය පාර. ආර්ය මාර්ගය ඒ මාර්ගය කියන්නේ පාර. පාරේ නතර වෙච්ච අය නම් ලංකාවේ ගොඩක් ඉන්නවා. ඒ ධර්ම මාර්ගයේ නතර වෙලා. ඒ කියන්නේ පාරේ ඉන්නේ. මාර්ගය අවසන් කරන්න ඕන. මාර්ගය අවසන් වෙන්නේ ඔබේ රදවුම් ස්ථානයට ඔබ නතර වෙන ස්ථානයට ගියාට පස්සේ මාර්ගය අවසන් වෙනවා. එතනදී ඔබ සැහැල්ලුවට පත් වෙනවා. එහෙමනම් ඔබ තාමත් පාරේද ඉන්නේ? ඕ අවශ්‍ය ස්ථානයට පත් වෙලාද ඉන්නේ? ඔබ සෝහාන්ද නැද්ද කියලා දැනගන්නේ කොහොමද? ඔබ ළඟ තියනවද බලන්න බුද්ධ රත්නයේ කෙරෙහි අවිච්ඡ ප්‍රසාදයක්? ඒ කියන්නේ නොකැදෙන ප්‍රසාදයක් තියනවද බලන්න බුදුහාමුදුරුවෝ ගැන. මුළු ලෝකෙම දුන්නත් අපහැදෙන්නේ නැති සිතක් තියනවද බලන්න. ධර්මයේ කෙරෙහි පින්නතුනේ විචිකිච්ඡාවක් නැතුව හාස්තස විනිවිද වතුරු වීදුරුවක ඇතුලේ තියෙන අර වතුරු වීදුරුව පිරිසුදුව පේනවා වගේ ඔබට සද්ධර්මයේ පිරිසුදුව පෙනෙමින් විඳින්මින් ජීවත් වෙනවද? කවමදාකවත් මට භාවන කිසිම ධාමකට කිසිම පුජ්‍යලයකට කිසිම කෙනෙකුට අවිද්‍යා සහගත තැනකට නම් මුලාකකට නම් මාව ගන්නට බෑ කියන අවබෝධය තියෙනවද? අන්න එකට කියනවා ධර්මයේ පිළිබඳව අවිච්ඡ ප්‍රසාදය. ඒක තියෙනවද ඔබට? ඔබ දැන් මේ මොහොතේ ප්‍රතිපත්තිය බලන්නේ. ඒ වගේම ආර්ය සංඝයා කෙරෙහි, දේශකයා කෙරෙහි, දේශක ගුරුවරයා කෙරෙහි අවිච්ඡ ප්‍රසාදය තියනවාද? ඒ අවිච්ඡ ප්‍රසාදය වෙන්නේ අර ඉහත කාරණා පූර්ණේ වීමෙන් දන්නවා මේ මං අවබෝධ කරගත්ත සිත මුන් වහන්සේට මීටත් වඩා හොඳින් පැහැදිලිව පවතිනවා. වහන්සේ පිළිබඳව, වහන්සේගේ චේතනාව පිළිබඳව හොඳට දන්නවා කියන. දැන් සමහර රහතන් වහන්සේලා පිළිබඳව වැරදි චෝදනාවල් ඉදිරිපත් කළා බුදුහාමුදුරුවන්ට මේ ගිහිල්ලා කියව තමහර දුෂ්ට මිනිසු සහ සමහර පුතඥ භික්ෂූන්. එතකොට රහතන් වහන්සේලා ඒ අවස්ථාවට කැඳෙව්වහම රහතන් වහන්සේලා මුලින්ම ප්‍රකාශ කළ තියෙන්නේ ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ මා ගැන දන්නවා. මොකද්ද කියන්නේ? ඕ ස්වාමීනි ඔබ වහන්සේ මා ගැන දන්නවා. දැන් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මම ඔබ ගැන දන්නවා. නමුත් ඉතින් මේ ප්‍රශ්නේ විසඳන්න ඕ මේම කළාද නැද්ද කියලා අහනවා. කොච්චරද කියනවනම් කැරියුත් මහරහතන් වහන්සේට චෝදනාවක් ආවා පුදුම් භික්ෂුවකගෙන් ඇඟේ හැප්පිලා ගියා මට. මගේ ඇඟේ හැප්පිලා ගියා කියලා. හිතාමතා ඉතින් බුදුරජාණන් වහන්සේට ඔය කේලම කියපු ගමන් ෂම් හරි සෞත්වය සැරියෝ එගේ හැප්පිලා කිය මං හිතුවේ නෑ වගේ වැඩක් කරයි කියලා. එහෙම හිතනවද? නෑ. උන්වහන්සේ හොඳින් දන්නවා මේ අවබෝධයටපත් මේ මහා ප්‍රඥාවන්ත මේ උත්තමය මහා පුදුම නිහතමානී ගුණේ යුක්ත මහා ධර්මයක් දරාගෙන ඉන්න කෙනෙක් මේ චෝදනාව කරන්නාගේම තියෙන අර මක්කෝ කියන ගුණයෙන් මේ මේ චෝදනාව කරන මේ පුජ්‍යලෙක් මේ ඉස්සරහට ඇවිල්ලා ඉන්නේ. මගේ ඒ පුත්‍රයා ඒ වගේ වැඩ කරන්නේ නෑ කියලා හොඳටම දන්නවා. ඒ නිසා විනුතුනේ කොච්චර තරහ ගියා, කොච්චර කේන්ති ගියා, කොච්චර තරහ මරහ ඇති වුණත් විනුතුනේ සද්ධර්මයෙන් අවබෝධයටපත් වෙච්ච අය චේතනාවෙන් අන්තයකට යන්නේ නැහැ කියලා මම දන්නවා. ඒ නිසා මම මගේ ඥාතිවරු හැටියට, මගේ දරුවෝ හැටියට, මගේ සහෝදර සහෝදරියෝ හැටියට, මගේ හිතමිත්‍රයෝ හැටියට, දායකයෝ හැටියට මා සලකන්නේ අවබෝධයෙන්පත් වූ අය පමණයි. නැත්තම් මගේ මල්ලි හරි වේවා, මගේ අක්කනංගි හරි වේවා, මුන්ට ලෝභ ද්වේෂ මෝහ අන්තයකට ගියොත් වළක්ව ගන්න බෑ කියලා හොඳටම දන්නවා. දැන් ලෝභයෙන් අන්තයකට යන සමාජයේ මොකද කරන්නේ? තාත්තා මරලා පුතා රජකම් ගන්නවා. ඇයි? අර අන්තයකට යන ස්වභාවය ආවම වළක්වන්න බෑ. නමුත් පින්නතුනේ අර රජතුමා, අජාසත් කුමාරයාගේ රජතුමා තාත්තා මොකද කරේ? බිම්බිසාර මහරජතුමා මොකද කරේ? ඒ තමන්ගේ තමන්ව මරන්න හදන පුතා කෙරෙහි අන්තයකට ගියේ නැහැ. පුතාව නැති කරන්න කියලා කුසේද්දිම නැති කරන්න හැදුවා. ඒත් එපා කිව්වා. තමන් හිර කරන්න හදනකොට, ආක්‍රමණ කරන්න හදනකොට මෙයාව දානකො ඒත් කරේ. බලන්න පාපේට සිත අන්තයෙන් පෙළඹෙන්නේ නැති ස්වභාවය. යම් ආකාරයක මේ ධර්මයේ තියෙන ආශ්චර්යයක් හැටියට තමයි අපේ සිංහල බෞද්ධයෝ බෞද්ධයා දැන් ප්‍රචණ්ඩත්වයේ රටේ ඇති වුණත් උන් උන් කරන්නේ මේ වාහනවල සයිඩ් කණ්ණාඩි පුඩු ගන්නවා, වීදුරු පුඩු ගන්නවා, ගෙවල් වල ගල් ගෙඩි ගහලා වීදුරු ටික පුඩු කරගෙන යනවා. නිසා උන් මිනි මරන්නේ අර මේ කරද්දී මේ හරි අහිංසකයි බලාගෙන යනකොට අනිත් කට්ටිය එහෙම නෙමෙයි කොළොංගු වගේ ඇලිසිර විස තියාගෙන ඉන්නවා. ඔක්කොම කරන ගන් ඉඳලා දෙනවා, සමූල ඝාතනය කරලා දානවා, නැති කරලා දානවා බද්ධ වෛරයෙන් යුක්තව. ඒ නිසා මේ රටේ මිනිස්සුන්ට කියන්නේ අපිට කරන්න පුළුවන් දෙයක් නැහැ. ඒ නිසා කොළොංගුණයි අවස්ස ගන්න නැතුව ඉන්න එකයි හොඳ කියලා. අපිට කරන්න පුළුවන් දෙයක් නෑ. ඒකයි සත්භාවය. ඒකට හේතුව අපි අවබෝධ කරගත්ත ධර්මය නිසා අපේ සිත් අපි එතෙන්ට පුරුදු කළා නෑ. සත්ව ඝාතනය කරන්න පුරුදු කළා නෑ. මිනි මරන්න පුරුදු කළා නෑ. ඒ නිසා අපිට යෝග්‍ය නැහැ පාප මිත්‍රයෙක් ආශ්‍රය කරන්නවත්, පාප මිත්‍රයන්ට උදව් කරන්නවත්, පාප මිත්‍යා දෘෂ්ටිකයන්ට සහාය දෙන්නවත් අපිට හැකියාවක් නැහැ. සද්ධර්ම මාර්ගයේ ඉන්න කෙනෙකුට මිහිරි වෙන්නේ සද්ධර්ම මාර්ගයේ මේ යන කෙනෙක් පමණයි. අසද්ධර්ම මාර්ගයේ තියෙන සිතුවිලි තියෙන කෙනෙක් මිහිරි වෙන්නේ නැහැ. අසද්ධර්ම මාර්ගයේ හරි යන කෙනෙක් ඉන්නවනම් සද්ධර්මයට කැමති. අන්න එයාට මඟ පෙන්නවා. එයා මිහිරි වෙනවා. ඒ ඇරෙන්න නම් වෙන විදියක මිහිරක් වෙන්නේ නම් නෑ. වෙන විදියක භජනයක් ඇති කරගන්න නම් නෑ. පින්තුනේ විපස්සනා මාර්ගයේදී විදර්ශනා මාර්ගයේදී පින්තුනේ මනස කිසිම තැනක කොටු කරලා හදන්නේ නෑ. එයා තත්ත විපස්සනා. දැන් කෙනෙක් කියන්න පුළුවන් ස්වාමීන් වහන්සේ ළඟ මේ ප්‍රතික්ෂේපේ තියෙනව නේද කියලා යම් යම් දේවල්. ඔව් බුදු කෙනෙක් ළඟත් තියෙනවා. බුදු කෙනෙක් නෙරපුපු අය ඉන්න ඕන තරම්. දැන් අපි අහනවා පින්නතුන්ට ගින්දර තියෙනවා, මිනි පෙල්ලක් තියෙනවා. ඔබට නැද්ද ඒක ප්‍රතික්ෂේපය? තියෙන නේද? ගින්දර ප්‍රතික්ෂේපිතයි. පාරේ දෙනු කටුවත්ත. කකුල තියල යනවද? නෑ ප්‍රතික්ෂේපිතයි. අපි ඒක පාරෙන් අයිනට යන්න පයින් ගහගෙන හරි එහෙම නැත්නම් අතින් ඉවත් කරලා හරි යනවා. ප්‍රතික්ෂේපිතයි. එහෙමනම් මේ ලෝකේ ප්‍රතික්ෂේපිත දෙන දේවල් තියෙනවා. අධර්මය නම්, මිත්‍යා දෘෂ්ටික නම්, පාපය නම්, පුජ්‍යලේකයේ දරයි නම්, ඒ පුජ්‍යලයට අපිට ඔව් කටුවිත්තක්සේ ගිනි පෙල්ලක්සේ ප්‍රතික්ෂේප වෙනවා. එහෙම නැතුව මේ මුකුත් ප්‍රතික්ෂේපය නැතුව මහා කාරුණිකයි කියලා බුදුහාමුදුරුවෝ එහෙම මේ දේවල් කළා නැහැ. දැන් අපේ අය කරුණාව යොදාගන්නේ මේ වාසියට. කරුණාව යොදාගන්නෝ වාසියට. අවාසිනම් මෛත්‍රිය අනිත් පැත්තට යොදාගන්න. ඒ තමයි පින්නතුනේ අපාය සහායක මිනිස්සුන්ගේ ස්වභාවය. හේව බුද්ධ ශාසනයක් නෑ පින්නතුනේ. තමන් නුවණින් මේ අකුසල ධම්මා කියලා දකිනවා නම් ඒක ප්‍රතික්ෂේපිතයි. ඒ කියන්නේ ගැටෙනව නෙමෙයි. දැන් මා ඔබගෙන් විශ්වාස අහන්නේ ඔබ කටුවත්තක් මාලයක් හැදීර බලන්න ගන්නවද? නෑනේ. ඇයි ඒ? ඒක අපිට වේදනාකාරී වෙන නිසා. ඒ නිසා ඇසුරු නොකළ යුතු දෙයක්, දරා නොගත යුතු දෙයක්, ඉවත් කළ යුතු දෙයක් කියලා කටුවත්තක් අපි ඈත් කරනවා. කටු බඳුරක් ඔබේ ඉස්සරහා ගේදර වවනවද? නෑ. ඔබ කවුරු හරි වදීවි, ළමෙක් ඇඟේ වදීවි කියලා ඒ කටු නීති කපලා අයින් කරනවා. ඉතින් රටකත් සමාජයකත් Taman ඇසුරු කරන අය අතරත් කටු නීති ටිකක් කපලා අයින් කරන්න ඕන. ඒක වියුත්තක්ද නැද්ද? වියුත්තක්. එහෙම බුදුහාමුදුරන්ගේ මෛත්‍රියක් නැහැ පිටුතුනේ. දැන් දවසක් වැඩියොත් හාමුදුරුවොත් එක්ක ආවා මහා වික්ෂු සංඝයා පිරිසක්. ජේතවනාරාමයේ හයියෙන් කෑ ගහන්න පටන් ගත්තා. බුදුහාමුදුරුවෝ එක සැරයක්ම කවුද අර කෙවුළු වගේ කෑ ගහන්නේ කියලා මාළුකාරයෝ වගේ. ඒ මාළුකාරයන්ගේ දෝෂයක් නෙමෙයි. මාළුකාරයෝ වැල්ලේ ඉන්නේ, වැල්ලේ ඉන්නකොට රළ නිතරම හයියෙන් සද්දෙයි. අනිත් මිනිහට ඇහෙන්න හයියෙන් කතා කරන්න පුරුදු වෙනවා. ඒ අපහාසයට කියන දෙයක් නෙමෙයි. අපි හිටියත් ඒක අපිට වෙනවා. එතකොට මේ මිනිස්සයා කොතන කතා කරන්න ගියත් හරි හයියෙන් කෑ ගහලා කතා කරනවා. දවසක් අපි ආරණ්‍යයක හාමුදුරු කෙනෙක් හිටියා. මා ඊයේ කෑ ගහලා මගෙන් ඇහුවා ධානි වලඳනද ඉන්නේ කියලා. නිකන් හැතම් එකමාර එහා ඉන්න කෙනෙක්ගෙන් අහනවා වගේ. මම බැලුවා මොකද කියලා. මාව කන්න වගේ ඇහුවා කියලා එන්නේ. පස්සේ යනකොට මේ වටේට මේ කුටිය වටේ මාළු දැල් ටිකක් එල්ලලා තියෙනවා. මං ඇහුවා ඇයි මේ ඔබ වහන්සේ මාළු දැල් වටේට එලහගෙන ඉන්නේ කියලා. මං ආන්දුනේ ඉස්සර හිටියේ මීගමුවේනේ. මට ඔරු බෝට්ටු ගානක්ම තිබුණා කිව්වා. මම පස්සේ මේ ඒව විකුණලා දාලා ඔක්කොම කරලා මේ ඇවිල්ලා මහනෝ නේද මං කිව්වා මේක වටේ දැන් දැල්ලා දැන් ඉන්නේ මොකෝ නෑ රිලව් පොයින්ට් කිව්වා. ගෙදර තිබිච්ච මාළු දැල් ටික ගෙනල්ලා වටේට ඇදගෙන ඉන්නවා රිලව් පොයින්ට් වලට. ඒ හයියෙන් ඒ කතා කරා මාළු ගන්න කියලා. ඉතින් ඒක මිනිස්සෙගේ දෝෂයක් නෙමෙයි. ඒක හැටි ඒ පිනත පුදුහාමුදුරු කියනවා ඕ අයියෙන් කෑ ගහන්න එපා. ඉන්න බැරි නෑ යන්න පුළුවන්. එහෙම නැතුව මේ නිවට කමක් නෑ. හැම දෙයකටම කරුණාව දක්වන්න ඕනේ. එහෙම ඒ නිසානේ මේ රටේ වෙලා තියෙන වැරදි වලට කරුණාව දක්වන්න ගියාම, අපරාධ වලට කරුණාව දක්වන්න ගියාම, ත්‍රස්තවාදීන්ට කරුණාව දක්වන්න ගියාම රටක් හදන්න පුළුවන්. වැරදි වලට කරුණාව දක්වන්නේ යහපතට කරුණාව. දැන් මේ මිනිස්සු වැරදි වලට කරුණාව දක්වමි යහපතට අකුල් හෙලමින් ඉන්නවා. දැන් මේ රජය වුණත් ඒව තමයි පංගලක් හදන්න දෙන්නේ. පල්ලි ටොන් ගණන් හදනවා, උදව් කරනවා, ඒව කරනවා, පිටරට පල්ලි තේ මිනිස්සුන්ට එනවා, එක එක ලාංඡන ගහලා තල්ලිත් තියනවා. ඒව හැදෙන උගල් එක පන්තලකට හත පහක් දෙන්නේ. අර පොසොන් පොයෙනුවෙන් දැන් කටයුතු කරන මිහින්තලාවේ අර චෛත්‍ය බැද්දත් ඇවිල්ලා අර ආමුදුරු කියන මේ තමුනාසල මොනවද කරන්නේ? ඒක දේශපාලකයන්ට කියන්නේ ඇයි ආමුදුරුවන්ට කරන්න බැරිද කියලා අහන්න පුළුවන්. ආමුදුරුවන්ට කරන්න බෑ. පුරා විද්‍යාත්මක දේවල් වල හොංගාකත් උගලන්න. ඒක පුරා විද්‍යාවෙන් ඇවිල්ලා කරන්න ඕන. ආමුදුරුවන් වහිරේදායි. ඒකයි ආමුදුරුව පෙන්නන්නේ අර බලන අරව කරන්න ඕන කියන්නේ. පුරා විද්‍යාත්මක පන්සල් වල අප්‍රමාණ උළු කැරිලා චිත්‍ර දිය වෙලා පිළිම නැත්තර නැති වෙලා යන ඔව හාමුදුරුන්ට ආරක්ෂා කරන්න දුන්නා නම් හාමුදුරු අගේට රැක බලා ගන්නවා, ආරක්ෂා කරනවා. එහෙම දුන්නේ මේ මහා ලොකු අමාත්‍යන්ත කෙලේවට දුන්නා. දීලා සමහර තැන් හැදිලා දිනන බහුතරේ විනාශ වෙලා නැති බංගස්ථාන වෙලා යනවා. වඩා අවධානයක් නැහැ. වඩා හරි අධීක්ෂණ ක්‍රමවේදයක් නැහැ. ඒව රැක බලා ගන්න මේ භික්ෂුව නිකම්ම මුරකාරයෙක් බවට පත් කළා. පන්සලේ භික්ෂුවට අයිතියක් දීලා නෑ. ඒක මහා අපරාධයක්. එතකොට ඇයි ඒ? මේ අමුතු කරුණාවක් තියෙනවා. එහෙම කරුණාවක් නෑ බුද්ධ ශාසනයේ. අකුසල ධර්මයේ ප්‍රහාණය කරන වැඩපිළිවෙලක් සබ්බ පාපස්ස අකරණ. පෞටික ඕ වැරදි ටික අකරණ. ඒක කරන්න එපා. මිත්‍යා දෘෂ්ටි අකරණ. අකරණම් කරන් ඒකට කෙකට උදව් කරන්නේ නැහැ. මිත්‍යා දෘෂ්ටියට උදව් කරන්න එපා. ඒ මනුස්සයගේ ආගම නේද කියලා. හරියට අර මේ වස කඩවල් වල ඉන්න සමහර වස මුදලාලිලා වගේ. වස තියෙන්නේ අරගෙන ගිහිල්ලා මේ ගහන්න නෙමේ. මේ ගොයමට කුඹුරට යම්කිසි මුදලාලි කෙනෙකුට වැටහීමක් ඇති වෙනවා මේ වස ගෙනියන්නේ මේ මිනිස්සයා බොන්න කියලා. බීලා මැරෙන්න කියලා. එතකොට හොඳ මුදලාලි කෙනෙක් දෙනවද ඒක? එහෙමලු දෙන්නේ නැහැ. එක්කෝ වැඩි හිටියෙක් එක්කන් එන්න කියනවා, නැත්නම් තව කෙනෙක් එක්කන් එන්න කියනවා, අද එක්කෝ එක නැහැ කියන මොනවා හරි කියනවා. එතකොට මේ මිත්‍යා දෘෂ්ටියට උදව් කිරීම කියලා කියන්නේ මේ මනුස්සයන්ට වසබොන්න උදව් කළා හා සමාන දෙයක් වෙන උතුමයි. ඒ නිසා එහෙම කරුණාවක් නැහැ. එහෙම කරුණාවක් තිබුණොත් නිවැරදි විදර්ශනාව කරන්න බෑ. තේරුණා නේද? නිවැරදි විදර්ශනාව කරන්න බෑ. දැන් ඔය අර මලියදේව මහරහතන් වහන්සේ අර රහත් වෙච්ච ආකාරය පිළිබඳව චිත්‍ර තියෙනවනේ, ඒවයි අදහස් වෙන්නේ. මුලින්ම ඇවිල්ලා ලස්සනට මිදුල අතු ගන්නවා. මිදුල අතු ගන්නකොට මුලින්ම ඇවිල්ලා රිලවෙක් ඇවිල්ලා මිදුලට කොළ අතු දාලා අවුල් කරනවා. ඒ කියන්නේ මිදුල මුලින්ම තමම කේන්ති ගස්සනවා. හිතේ ස්වභාවය ඕක තමයි. දැන් මුලින්ම මේ බණ ටික අහගෙන යනකොට ඇති වෙන දේ තමයි තේරෙන්නේ, වැටහෙන්නේ, ව්‍යාකූලත්වයක් ඇති වෙනවා, මනස හදනකොට ආයි අවුල් වෙනවා. අර මොකක්ද අර අතු ගන්න මිදුලේ රිලව් කොළ දහනවා ඇවිල්ලා. ඒක ඔබේ මනසේ ඔබ අත්දකින්නවා ඇති. එතකොට ආයි අතු ගන්න ආයි රිලව දැම්මොත් එහෙම කොළ අතු ටිකක් පැනකට පැනගෙන ගියාම දැන් ඔයත්තන්ට මේ හරි ඒ අත්දැකීම නැතුව ඇති. අපි අත්දැකලා දිනවා අපි ආරන්නේ සේනාසනවල මුළු මිදුලම ආයි අතු ගෑවේ නැති හා සමාන විදියට පොළොවට. රිලවත් එක්ක කොහොම තරහ දෙන්නේ? ඒ වගේ තමගේ මනස මේ උදේට හදාගෙන යද්දී ආයි අවුල් වුණා මොකද හිතෙන්නේ? එම් වැඩන්නේ මේක. අතු ගාලා කියන්නේ මනස හදලා වැඩන්නේ කියලා හිතෙනවා. ඒකට තමයි ඉවසීමෙන් කටයුතු කිරීම කියන එක අවශ්‍ය කරන්නේ. හරි. දැන් ඒක කොහොම හරි දරාගත්තා. ආයි ආයි අතු ගාලා පිරිසුදු කරගත්තේ අන්තන්. මෙන්න ආවා කකුල් තුනක මිනිස්සේ. කකුල් තුනයි කියන්නේ එක කකුලක් නැති නිසා අඬු දෙකක් දෙපැත්තෙන් ගහලා කිහිලි කරු දෙකක් තියෙනවා. කිහිලි කරු දෙක මිනිස්සෙක් ආව මේ හිඟන්නේ යාචකෙක් ආව. අර ලස්සනට අතු ගාලා තිබුණු මේක අර කිහිලි කරු වලටයි කකුලටයි ආයි නිකන් අර හරක් ඇවිද්දා වගේ අර නැති වෙලා ගියා. දැන් කොහමද ඒ මොහොතේදී අතර තරහක් ඇත්ද? දැන් වෙනම විෂමතාවයක් නැති වෙන්නේ. රිලවෙක් අවුල් කළාම එක විදියකට ඒක දැක්කා. අර කිහිලි කරුවලින් මිනිස්සෙක් ඇවිල්ලා මිදුල අවුල් කරාම ඔය තව විදියකට දැක්කා. ගවයෙක් ඇවිල්ලා අවුල් කරාම මිදුල ඔය තව විදියකට දැක්කා. දැන් මේ මලියදේව මහරහතන් වහන්සේට පුදුම මේ හිස රදයක් මේ මිදුල පිරිසුදු කරන්නේ. මේ මිදුල නෙමෙයි පිරිසුදු කරන්නේ, හිත. ලස්සනක රටාවට පිරිසුදු කරන්නේ හිත. අපේ ආරණ්‍ය සේනාසනවල සාවින් වහන්සේලා කෙනෙක්ගේ හිත බලන්න කරන්න අපේ නායක හඳුරුත් කරලා තියෙනවා. කෙනෙක්ගේ භාවනාවියත්මක ගුණය කොහොමද කියලා බලන්නේ මේ මිදුල අතු ගන්නගෙන ඉස්සරහ මිදුල අතු ගන්න කියන්නේ. මිදුල අතු ගාවට පස්සේ මිදුල බලලා කියන්න පුළුවන් එයාගේ චරිත ස්වභාවය, මානසික ස්වභාවය, අංසුන් ස්වභාවය, අසංසුන් ගතිය හොඳට කියන්න පුළුවන්. ඒ මිදුලේ තියෙනවා. කෙනෙක්ගේ ගෙදරත් එහෙමයි. කෙනෙක්ගේ ගෙදර බලලා කියන්න පුළුවන්. මූණ බලලා කියන්න පුළුවන්. අඳින ඇඳුම බලලා කියන්න පුළුවන් එයාගේ සංස්කෘත ස්වභාවය, පැවැත්ම සහ ඒ ලක්ෂණ ටික ඔක්කොම ටික තියෙනවා. මේ හැම දෙයකම තියෙනේ ලක්ෂණ. ඉතින් මේ මලියදේව මහරහතන් වහන්සේට දැන් මේ දේවල් වලින් මනස විකාර වෙන මේ ආව තා මාර්ය නේද කියලා දැනගත්තා. මාර්ය බොරු කියන්නේ ඔව් කියලා කිව්වා. මට බුදුන් දකින්න ඕන කියලා කිව්වා. එතකොට මාර්ය කිව්වා මට බුදුන් සම්පූර්ණයෙන් පෙන්වන්න බෑ කිව්වා. කොටසක් පෙන්වන්නම් අනිත් කොටස ඔබ දකින්න ඕන. පෙනුතුනේ මේ දැනුමේ, එහෙම නැත්නම් මේ මහර බලවේගයෙන් පොඩි උදව්වක් අපිට තියෙනවා. ඒ කියන්නේ භාගයක් දකින්න පුළුවන් බුදුහාමුදුරන්ගේ. ඒනට වැඩක් නැහැ, බුදුහාමුදුර සම්පූර්ණයෙන් දකින්න ඕන. මේ චිත්‍ර කලාකරුවා පින්නතුනේ දේශනා කරේ මහා රහතන් වහන්සේ කෙනෙක් වෙන අපූර්ව දෙයක්. ඒක ඒ නිකම්ම චිත්‍ර කලාකරුවා නෙමෙයි, සමහර විට රහතන් වහන්සේලාටම චිත්‍ර කලාව පුළුවන් අය හිටියා. එහෙම නැත්නම් රහතන් වහන්සේලාගේ උපදේශයේ මත චිත්‍ර කලාව ඇද්ද. දැන් මර මේතර පොඩි විහාරයේ අපේ පොඩි පන්සලෙත් ඒ චිත්‍ර කලාව ඒක ඇඳලා තියෙනවා. මොකද ඇඳලා තියෙන්නේ? අහසේ තියෙන ඇස් දෙකක්. කවුරුවත් ඒක ඇවිල්ලා අහන්නේ නැහැ. ඉතින් අහසක් ඇඳලා ඒ අහස මත තියෙන ඇස් දෙකක් තියෙනවා. කලාතුරකින් කෙනෙක් අවධානය යොමු කරලා අහන මොකද සායනසේ ඇස් දෙක? නිකම්ම ඇස් දෙකක් විතරයි. මම කියන මේක තමයි විශ්වීය ඇස. මේ ලෝකයේ ඇස් දෙකක් තියෙනවා නම් ඒ හැම ඇස් දෙකකටම අයිතිකාරයෙක් ඉන්න ඕනම තැන. ස්ත්‍රියක් හෝ පුරුෂයෙක් ඉන්න මේ ඇස්වලට අයිතිකාරයෙක්. ඕනම චිත්‍රයක මේ ඇස් දෙකට අයිතිකාරයෙක් නැති ඇස් දෙකක් විතරයි. මේක ගැහණු ඇස් දෙකකුත් නෙමෙයි, මේක පිරිමි ඇස් දෙකකුත් නෙමෙයි, මේකට කියන්නේ විශ්වීය ඇස. එයාගේ ඇස් දෙක තියෙන්නේ අහසේ. මන් දන්නේ මෙවැනි චිත්‍ර කලාවක් පන් හිතන්නේ ලෝකේ කිසිම තැනක නැහැ. ඒක අපේ අර පොඩි පුදුකුටි ඇතුළෙමයි තියෙන්නේ. ඒක මේක ආරම්භයේදීම වගේ නිර්මාණය කරපු දෙයක්. ඒ කලාකරුවා මට ආපු වෙලාවේ කිව්වා මේ මහත්සේ කියන්න මම ඒ කියන උන විදියකට ඇඳලා දෙන්න කිව්වා. ඒක මට මෙන්න මේ විදියට ඇඳින්න ඕන කියලා. මේ මිනිස්සු හරියම ඔබ කෙනෙක් සද්භාවයෙන්ම මේ මම කියන විදියටම මේ චිත්‍රය ඇඳලා. එතකොට මේ විශ්වීය ඇස එතකොට පින්නතුනේ දැන් මේ ඉන්ද්‍රිය ධර්මයේ සම්මුති ඥානයේ දකින්න කොටස බුදුරජාණන් වහන්සේගේ භාගයක් කොටසක් වෙනවා. අනිත් කොටස පින්නතුනේ ඒ ලෝකෝත්තර බවට ඇතුල් වුණාට පස්සේ තමයි අපිට දකින්න තියෙන්නේ. ඒක ප්‍රත්‍යක්ෂ කරන කොටස. ඒක දේශනාවෙන් කියා දෙන්න පුළුවන් කමක් නැහැ. යම ගෙඩියක් වුණත් එහෙමනේ. යම ගෙඩියක කියා දෙන්න පුළුවන් කොටසක් තියෙනවා. තා කොටසක් දිනන මොකද? ඕ රස විඳ බලා ප්‍රත්‍යක්ෂ කරනකොට සම්පතිය. ආහාරයකත් එහෙමයි. ඒක හඩවත් කියා දෙන්න බෑ. වාහනයක් පදවීමෙත් එහෙමයි. බයිසිකලයක් පදවීමෙත් එහෙමයි. අපි හැමදාම උගන්වනවා වගේ සමබරතාවය බැලන්ස් එක අපිට උගන්වන්න බෑ. ඒක ඇඟින් ගන්න ඕන දෙයක්. ඒ නිසා මේ නිර්වාණ ධර්මයත් එහෙමයි. ඇඟින් ගන්න ඕන කොටසක් තියෙනවා. තමා තුලින් අවබෝධ කරගන්න ඕන කොටසක් තියෙනවා. ඉතින් කොටසක් වෙන්නන්න. හැබැයි ඔබ ඉතින් මිදුල පිරිසුදු කරන්න මහන්සි වෙන කෙනෙක්ම වෙන්න ඕන. අපිට ඔය දේවල් ටික වුණා නම් හැබැයි මිදුල අතුගාන කෙනෙකුට දැන් ප්‍රශ්නේ තියෙන්නේ. දැන් මිදුල නෑනේ ඔය අතුගාන. ඒක තමයි තියෙන්නේ. ඉඳලා දකින්නවත් වෙන්නේ නෑනේ. ඉස්සර කොච්චර ලස්සනද නේද? සාමාන්‍යයෙන් පර්චස් 10ක 20ක විතර මිදුලක්ම තිබුණා අතු ගන්න ඉස්සර ගෙවල් වලනේ. ඊට වැඩි ගේ වටේට තිබුණා මිදුල් තිබුණා අතු ගන්න. වටේටම අතු ගෑවා. දැන් කෝ මිදුල්? රිලව් පොඩ කොළ කඩලා දැම්මා. පිරිසුදු කරා. කැලෑ හරකෙක් ඇවිල්ලා මිදුල හරකෙක් නැටුවට පස්සේ හිතා ගන්න පුළුවන්නේ පස් උඩට මතුවෙලා වැලි ටික මේ යට ගිහිල්ලා හරි අපිරිසුදු වෙනවා. නමුත් ඉවසුවා හැදුවා මොන පාර්ශවයකින් මොන විදියකින් මොන ආකාරයකින් තමන්ගේ සිත අවුල් කරත් තමන් දැනගන්න ඕන මේ මාර බලවේගයක් කියලා. දැන් මට ඒ දවස්වල වින්නතුනේ නිවම්මගේ යද්දී මොනවා හරි කවුරු හරි කියලා හරි වේදනාවක් ආවහම ඇති වෙන්නේ මම කල්පනා කරන්නේ ඔබ මේ ජීවිතේ අවබෝධ කරගත් මේ නැති නිසා නේද ඔබට මේ පීඩා කියලා. ඒක හරව ගන්න ඕන ධර්මයට. ඒක ධර්මයට හරවගෙන ධර්මයේ දැකීම සඳහා මේක බලයක් බවට පත් කරගන්න. මේ පුජ්‍යලයොත් එක්ක ලෝකෙත් එක්ක ගැටිලා හරියන්නේ නෑ වැඩක් නෑ කියලා කල්පනා කරනවා. කල්පනා කරලා ඒකත් ධර්මයේ සඳහාම යොමු කරගන්නවා. මම බුදුන් දකින්න හදන්නේ මේ ඇහෙන්නේ. මම බුදුන් දකින්න ඕනේ. මම විසින් කොටසක් බුදුහාමුදුරුවන්ගේ ඕ දකින්නවා මාරයාගේ ඇස්වලින්. අනිත් කොටස ඉන්ද්‍රියන් ඉක්ම වීමෙන් අවබෝධ වෙන කොටස. ඒ චේන්ජ් එක ඒ වෙනස කොයි වෙලාවේ කොයි මොහොතේ සිදු වෙනවද දන්නේ නැහැ. තමන්ගේ සිත තමන් පිරිසුදු කරගන්නෙන්න මාර්ගයේ අනිත් ටිකේ යෙදෙන්න ඕන. යෙදීමේදී ඔබටම ඒක අවබෝධ වෙන දේ. ඒක අවබෝධ වෙන්නේ පින්වතුනේ සක්කාය විද්‍ය ඕ ඉගිලලා ගියාට පස්සේ දුරා ධර්මයට පස්සේ ඒක ඉගිලෙන වෙලාව හරියට කියන්න පුළුවන් කමක් නැහැ. බුදු කෙනෙකුට ඇරෙන්න කිසි කෙනෙකුට කියන්න බෑ. ඉතින් ධම්ම මාර්ගයේ තමයි යෙදෙන්න ඕන. එක වෙලාවක ආශ්චර්යමත් අන්දමින් ඒක පහළ වෙන්න පුළුවන් අවබෝධයටපත් වෙන්න පුළුවන්. ඒ වගේම පිනතුනේ සෝහාන් ඵලයේ පිහිටි කෙනෙකුට හොඳට බලන්න පුළුවන් තමන්ට ආත්ම දෘෂ්ටිය තියෙනවද කියලා. මේ මම වෙමි කියන අදහස තියෙනවද කියලා බලන්න. තියෙනවද නැද්ද? මේ මම වෙමි කියන ගතිය මේ හිත අල්ලගත්ත ගතිය තියෙනවද කියලා බලන්න. සංකල්පේ නෙමෙයි මොලේ නෙමෙයි තමන්ගේ හිත ඇතුලේ. මම වෙමි කියන චින්තනයක් වැඩ කරනවද කියලා බලන්න. එහෙම වැඩ කරනවා නම් තාම මාර්ගඵලය ලැබිලා නැහැ එයාට. සක්කාය දිට්ඨිය තියෙනවා. විචිකිච්ඡාව තියෙනවා නම් ඒත් ලැබෙන්නේ නැහැ. සීලබ්බත පරාමාස. සීලබ්බත පරාමාස කියන උතුර මටත් තිබුණා. මට හරේ හොදයි කියන හේතුවනෝ. භාවනා කරනවා 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 දත් මිටි කාගෙන හරියන්නේ. තව වෙන උපාසක මහත්තයෙක් කියනවා ඔහේ නෙමේ මේ භාවනාවක් නෑ මේ දෙයාලා තියෙන අන්න හරේ හොඳයි එහෙත් දුවන ඊට පස්සේ ඒත් දුවල භාවනා කරනවා 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 හරියන්නේ ආයි කියන ඕගොල්ලෝ මේ අපරාධේ මේ පහු කරගෙන ඇවිල්ලා දෙන අර හරේ අර කැලෑවේ අර කුටියේ ඉන්නේ අර හාමුදුරු කෙනකේ වාත්‍ය රාත්‍රාන්සේ කියලා ඒත් දුවන. මේ දූපික වරදක් කියලා මම කියන්නේ ඒක තමයි මේ ස්වභාවය. සීලබ්බත පරාමාසය. තාම මාර්ගය හරියට දකින්නේ දන්නේ නැති නිසා තියෙන අසරණකම. එවනම් මේ ඔක්කොම ටික හිතලා නතර කරන්න නෙමෙයි ඕන අවබෝධයෙන් නතර වුණාද? අවබෝධයෙන් නතර වුණා නම් එයා ඔන්න සෝවාන් මාර්ගඵලයේ සම්පූර්ණ. එන්න තෙරපගන්න අතර කරලා නෙමෙයි. දැන් මම යන්නේ නැත්තේ ඇයි කියලා කෙනෙක් අහන්න පුළුවන්. මේ අතර බණහන, අතන බණහන, අතන ශ්‍රේෂ්ඨයි, මෙතන ශ්‍රේෂ්ඨයි, හරි ශ්‍රේෂ්ඨයි කියලා කිව්වම මම දුන්නේ නැත්තේ. මට වචනයෙන් ගන්න තරම් දෙයක් ලෝකේ නැහැ පිටුතුනේ. වචන වුමනා කරන්නේ මේ කතා කිරීම සඳහා විතරයි. වචන තුල ආශ්‍රයක් මට නැහැ, මට වැඩක් නැහැ. වචන කියලා කියන්නේ මේ සංකල්ප වින්දනයක් විතරයි. සංකල්ප වින්දනය. විමුක්ති රසය විඳින තැනත්තාට වචන නැහැ පිටින්. වචන නැහැ. විමුක්ති රසය විඳින කෙනාට වචන නැහැ. කොහොමද විමුක්ති රසය විඳින්නේ? විමුක්ති රසය මම විඳිනවද? විමුක්ති රසයේ මම විඳිනවද? මම විමුක්ති රසයේ විඳිනවද? විමුක්ති රසයේ මම වෙමිද? මගේ විමුක්ති රසයේ වෙමිද? නෑ විමුක්ති. එහෙම නැතුව කොහොමද විඳින්නේ? තර්කය. විඳිනව නම් මගේ විය යුතුයි, මම විඳිනේ කර යුතුයි. මගෙන් තොරව කොහොමද විඳින්නේ? ඊළඟට අපිට අහන්න දෙන්නේ මේක. ඔබ හුස්ම ගන්නවද කියලා. මොකද උත්තරේ? ඔබ හුස්ම ගන්න වෙලාව උලුත් තියෙනවා. ඒ වුණාට ඔබට නිින්න ගියාමත් හුස්ම වැටෙනවා. එහෙමනම් ඔබ නිින්න ගියාමත් හුස්ම වැටෙන නිසා ඒක අපිට ගණන් ගන්නේ මම කරන ක්‍රියාවලියක් නෙමෙයි, කාය පද්ධතියේ ස්වයංක්‍රීය ක්‍රියාවලියක් හැටියට. ඔබ හાર્ට් එක ගස්සනවද? නිකන් ඉන්න ගම මේ කර කර ගස්ස ගස්ස දින්නේ. ඔබ හાર્ට් එක ගස්සන්නේ නැහැ. ඒක ගැස්සෙනවා. උපත්තියේ මැදලා තියෙන කායස්ක ස්වභාවය නිසා, ඒක මහා ජීව ශක්තිය නිසා ඒක ගැස්සෙනවා. ඒ නිසා අපි හිතුවොත් එහෙම හැමදේම මමම කරන්න ඕනේ කියලා, එසේ කෙරෙන්නේ නැති දේවල් ඕන තරම් තියෙනවා මේ ලෝකේ. ගොඩාක් තියෙන කවුරු නොකරන දේවල්. අන්න ඒ ගොඩට එන්න ඕන. දැන් ඌලන් කවුරු හරි හමවනවද? නෑ, ඌලන් කපනවා. රළ කවුරු හරි රළ ගස්සනවද? නෑ, රළ ගහනවා. දැන් බල, ඉබේ කරන දේවල් තමයි ලෝකේ තියෙන මහා බල ශක්ති දේවල්. දැන් මේ පෘථුවිය කවුරු හරි කරකවවනවද? නෑ, කරගෙනවා. හිරු කවුරු හරි එතන පවත්වනවද? නෑ, කවුරුත් කරන්නේ නෑ, ඒක පවතිනවා. ගංගාව හරි පීඩනයකින්, ලොකු බලයකින් පහළට ගලාගෙන යනවා. කවුරු හරි ගලවනවද මේක? නෑ, ඉබේ කරන දේවල් නැතිව තුන වැඩි තියෙන්නේ. දැන්නේ ඒක මහා බල සම්පන්නයි. ආන් ඒ වගේ තමයි නිර්වාණ රසය. ඕ, මම විඳිනවා නෙමෙයි, මම කරනවා නෙමෙයි, නමුත් මහා බල ශක්තියක්. මහා බල ශක්තියක්, ඒ ස්වභාවික ශක්තියක්. ඒකට අයිතිකාරයෙක් නෑ. දැන් ගංගා ගලා යවන්නෙක් ඉන්නවද? නෑනේ, අයිතිකාරයෙක් නෑ. කුලං සමා යවන්නෙක් ඉන්නවද? නෑ, අයිතිකාරයෙක් නෑ. ලෝකේ කරකවන්නෙක් ඉන්නවද? අයිතිකාරයෙක් නෑ. පින්නතුනි, මෙච්චර ලෝකෙ දියුණු වෙලා, මෙච්චර නාසායතනේ මේ ලෝක බෝලේ පෙන්නද්දී, ඒ වගේම මේ විද්‍යාඥයන් මේ පෘථුවේ ආරම්භයේ සිට සහ අවසානයේ දක්වා මේක මේ ඔක්සිජන් වශයෙන් මේව හැදි හැදි විනාශ වෙවි යන විදිය ඔක්කොම පෙන්නද්දී, මේ යක්කු මේ දේවවාදයක් තුළ විශ්වාසය ගොනු වෙන්නේ කොහොමද කියලා හිතා ගන්න බෑ නේද? දෙයිය ලෝකෙම ඇව්වා ඈ, මේ මේ එක මිනිහෙක් මම දැක්කා. කවුද දාලා තියෙන මේ ලංකාවම ඔබෙත් ඒ දෙයිය කියලා. ඒ දෙයියෝ ඒ ආගම හදන්නත් කලින් තමයි බුදුහාමුදුරු ලංකාවට වැඩියේ. වැඩලා ධර්ම දේශනා කරේ. එතකොට මේ මිනිහකින් අහන්න, මිනිහෝ මේ දෙයියගේ ආගමේ පහළ වෙන්නටත් කලින් බුදුහාමුදුරු ලංකාවට වැඩලා බණ කිව්වේ. එතකොට ඔබේ දෙයිය කොහොමද මේක මැව්වේ? මෙච්චර නිත්‍යාවල් මිනිස්සුන්ගේ ඔළුවේ පිරෙන්නේ කොහොමද කියලා හිතෙනවා. මෙච්චර මේ තාක්ෂණයේ විද්‍යාව තීද්ධ කියලා. ඒ මිනිස්සුන්ගේ තියෙන මෝඩකම්. එහෙම නැත්නම් මේ මිනිස්සුන්ගේ චින්තනය වහලා දාලා ඒ මිනිස්සු වෙනම සත්තු වගේ හැදලා තියෙනවා. මේ 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 මිනිස්සයා කියන සතා බල්ලු හරක් වගේ වුණත් හදන්න පුළුවන්. තේරෙන්නේ ඕන සතෙක් අරගෙන කූඩුවක දාලා බල්ලු පැටියෙක් ගන්න පොඩි කාලේ ඉඳලා පොඩි ළමෙක් හදන්න බුරන්න පුරුදු කරලා බල්ලෙක් ගන්නට හදන්න පුළුවන්, පූසෙක් ගන්නට හදන්න පුළුවන්, ඒ වගේ අමු පිස්සෙක් ගන්නට මිනිස්සෙක් හදන්න පුළුවන්. ඒවනම් මේ ලෝකේ සාපරාදී ආගම් මොකද කරන්නේ? පිස්සෙක් ගන්නට මිනිස්සු හදනවා චින්තනේ වහලා දාලා. ඔබව පිස්සෙක් කරන්නන පළවෙනි මිනිස්සයා ඔබට කියන දේ තමයි මේ දේ විශ්වාස කරන්න. ඔබ පිස්සෙක් කරන්නේ කෙනෙක් ඕනම කෙනෙක් කියන දේ තමයි ඔබ මුලා කරන්න එන බලවෙන මිනිස්සයා කියයි අපිව විශ්වාස කරන්න. දැන් මේ පොඩි වැඩ වගේක් කරන්න ආපු කොල්ලෙක් ඉතින් ඒ කොල්ල ඉස්සෙල්ලා ආපු ගමන්ම කිව්වා ස්වාමීන් වහන්සේ කිසි බයක් වෙන්න එපා අපිව විශ්වාස කරන්න කිව්වා. මම එකපාරට බය වුණා. බයලා බලාගෙන ඉති කියලා කිව්වා හරි හරි මම විශ්වාස කරන්නම් කොහොමද කියලා. පලයන් කියලා අය ගෙන්න ගත්තේ. මොකද හේතුව මම දන්නවා මේ යක විශ්වාස කරන්න කිව්වොත් එහෙම අය විශ්වාස කරන්නම තමයි වෙන්නේ. විශ්වාසම නැහැ කියලා. මුලා කරන්නම තමයි මේ හදන්නේ කියලා. එතකොට කවුරු හරි මිනිස්සෙක් ඔබට කිව්වොත් එහෙම මාව විශ්වාස කරන්න කියලා. එහෙන් අපි තේරුම් ගන්න ඕනේ මොකද්ද? මේ මුලා කරන්නම තමයි හදන්නේ. ඇයි විශ්වාස කරන්නේ? විශ්වාස කරන්න එපා. ඉතින් අපිට කියන්න තිබ්බනේ මේ මම කියන්නේ හරි මාර්ගයක්. ඒ හරි නිසාමයි මේ අවස්ථාවේ ඕගොල්ලන්ට දෙන්නේ මේ මාර්ගය තුල. පිරිසුදුකම නිසාමයි. නැත්තම් මේ මාර්ගය තුල මේ මේ පිරිසුදුකමක් නැත්තම් මට කියන්න තියෙන්නේ පින්නතුනේ මේ මාර්ගය විශ්වාස කරන්න. මේ මාර්ගය හැර වෙන මාර්ගයක් නැත. මේ මාර්ගයේ තියෙන පවිත්‍රත්වය නිසාමයි අපි විවෘත කරලා තියෙන්නේ. විශ්වාස කරන්න ඕනේ ප්‍රත්‍යක්ෂ කරගන්න. මේ මාර්ගයේ වැරදි මාර්ගයක් වුණා නම් පින්නතුනේ ඔය වැඩි විචිකිච්ඡාවෙන් මේක දිහා බලන්න එපා. මේක විශ්වාස කරන්න. පොර විචිකිච්ඡාව හොඳ නැද්ද? නේ විචිකිච්ඡාව තමයි මිනිස්සයා විදර්ශනාවට පොළඹවන්නේ. විදර්ශනාව තුලින් අවසන් විය යුතුයි විචිකිච්ඡාව. එසේ නැතුව විචිකිච්ඡාව සිත්ති තෙරපාගෙන විචිකිච්ඡා නැතුව කරගත්තට වැඩක් වෙන්නේ නෑ. දැන් කවුරු හරි කාට හරි කියනවා ආ බුදුහාමුදුරු ගැන අවිශ්වාස කරන්න එපා. ඒකවල කියනවා නෑ මට අවිශ්වාසයක් තියෙනවා. නිවන කියන්නේ මොකද්ද? බුදුහාමුදුරු කියන්නේ කවුද? මාර්ගඵල කියන්නේ මොකද්ද කියලා මට වැටහීමක් නෑ. මට අවිශ්වාසයි. ඒකවල කවුරු හරි කියනවා නෑ නෑ අවිශ්වාස කරන්න එපා. ඒ කතාව හරියනවද? ඒ කතාව හරියන්නේ නෑ. හරි. ඔබගේ අවිශ්වාසය විදර්ශනාවට යොමු කරගන්න. පරීක්ෂණයට යොමු කරගන්න. ඔබම සාක්ෂාත් කරගන්න, ඔබම ප්‍රත්‍යක්ෂ කරගන්න. ඉන් පස්සේ ඔබේ විචිකිච්ඡාව මාගේ අනින් නොව ඔබගේ සිතින් ප්‍රහාණය වනු ඇත. ඈ ඔබගේ විචිකිච්ඡාව දුරු විය යුත්තේ මාගේ අනින් නොව ඔබගේ අවබෝධයෙන් ප්‍රහාණය විය යුතුය. දැන් ඔබට කවුරු හරි ඇවිල්ලා කිව්වොත් එහෙම ඔබ මැව්වේ දෙයයන් වහන්සේ කියලා කිව්වොත් ඔබට මොන වගේ හැඟීමක් ඇති වෙන්නේ? මම නම් කියනවා පොඩ්ඩක් මෑන්ව මට හම්බ වෙන්න බැරිද? කවුද? දෙයයන් වහන්සේ? නෑ මොකටද මම ඔබ විශ්වාසනේ මට උගින්ම අහලා මේක දැනගන්න ඕන කියලා කියන්න. මට ඔයාව විශ්වාසනේ මට යාගින්ම අහලා දැනගන්න ඕන මට පොඩ්ඩක් මුණ ගැස්සන්න බැරිද? ගොඩාර කේර මිනිහගේ පොඩ්ඩක් ඔළුව පාදන්න. එතකොට බලයි යකෝ මං දැක්කලත් නැහැ මේ දෙයියෝ. ඉතින් මං කොහොමද මුණ ගැස්සන්නේ? කොහෙද ඉන්නේ? දන්නේ නැහැ. ඉතින් නොදියුණු යුගයේ මේ විශ්වීය ක්‍රියාවලියේ බොහෝ දේවල් තිබුණා, අඳුනා නැති දේවල්. එතකොට මෝඩ මිනිස්සු ඒ ඔක්කොටම කිව්වේ දෙයියෝ තමයි ඕව දන්නේ කියලා. I don't know why. දෙයියෝ තමයි ඕව දන්නේ.
අපි ඕව දන්නේ නැහැ. අපිට ඕව තේරෙන්නේ නැහැ.
ඉතින් නූගත් මිනිස්සුගේ කාලේදී වූ ආගම් තාමත් එන එක ගැන අපි දුක් වෙන්න ඕන. සමාජයක් මිනිස්සු හැටියට තමාගෙන තමන් දුක් වෙන්න ඕන. ඇයි මේ නූගත් සමාජයන් වල බිහි වෙච්ච තාමත් මේ මෝඩ ඇදහිලි මෝඩ විශ්වාසයන් තාම තියෙන්නේ කියලා. බලන්න ලෝකයේ හැදුනේ ජීවේ හැදුනේ කොහොමද කියලා විද්‍යාව. ඥානය දර්ශනේ විහිදා බලන්න. එතකොට ඔය හිතේ තියෙන මනක්කල්පිත ඔක්කොම අයින් වෙලා යනවා. විශ්වාසයන් ඔබවාගෙන ඉන්න ඕනේ නෑ. ඔබ මේ මොහොතේ යකෙක් නම් ඔබේ ඊළඟ ආත්මේ යකෙක්. ඔබ මේ මොහොතේ දෙවියෙක් නම් ඔබ ඊළඟ ආත්මේ දෙවියෙක්. ඔබ මේ මොහොතේ නිරෝධ නම් ඔබ මේ කය මෙහි බහා තැබීමෙන් පමණක් එතනින් අවසන් වෙනවා. මොකද චිත්ත නිරෝධයෙන් චිත්තයක් නැහැ, චේතනාවක් නැහැ යන්න. චේතනාවක් තිබුණොත් තමයි, ගතියක් තිබුණොත් තමයි චුතියක් ඇදෙන ප්‍රතිසන්දියක් කියන්නේ. මෙතන ගතිය සහ චේතනාව නිරෝධ කරලා තිබුණොත් ඔයාට චුත වෙන්න දෙයක්වත් නැහැ, ප්‍රතිසන්දි වෙන්න දෙයක්වත් නැහැ, කර්මයක් රැස් වෙලා නැහැ. එතෙන්ද මනස පිහිටෙව්වම ඒගොල්ලෝ මෙතනින් අවසන් වෙනවා. ආයි කාටවත් හොයන්න බෑ. තමන්ගේ සිත් පිහිට වීම තුලින්ම තමයි පෙන්නුතුනේ තම තමන් ඒ ආත්මවලට ඒ තැන්වලට යන්නේ. මේ අනන්ත විශ්වයේ වටිනාම ආත්ම භාවය වෙන මනුෂ්‍යාත්මයට ඇවිල්ලා ඒ මනුෂ්‍යාත්මයට නිගා දීලා ඊට වඩා ස්වර්ගයක්, ඊට වඩා ශ්‍රේෂ්ඨත්වයක්, ඊට වඩා මෝක්ෂයක් වෙන කොහේ හරි තියෙනවයි කියලා කියනවනම් උන් අමු පිස්සු ටික. හාමුදුරුවරු වේවා, මිත්‍යා දෘෂ්ටික ආගමික කාර්යෝ වේවා, මේ මනුෂ්‍යාත්මය තරම් උතුම් තැනක්, ශ්‍රේෂ්ඨ තැනක්, උදාර තැනක් වෙන්න කොහෙවත් නැහැ. එහෙනම් ඉතින් බුදුහාමුදුරු බුදු වෙන්න මෙහෙ එන්නේ මොකටද? මාත් එකගද මම අහන්නේ උඹ. මේ මනුෂ්‍ය ආත්මය තරම් උත්තරීතර අනර්ග දෙයක් වෙනුතරේ කොයි ලෝකවත් කොතනකවත් නැහැ. එහෙනම් ඉතින් බුදුහාමුදුරු දිව්‍ය ලෝකෙ බුදු වෙන්න තිබ්බනේ මේ ආය මොකටද? ඒකෙන් අදහස් කරලා පෙන්නුවා මෙතෙන්ට තමයි ලෝකේ බුදුවරු ප්‍රාර්ථනා කරලා ඉන්නේ. ඒ මතු බුදු වෙන්න ඉන්න අයත් ප්‍රාර්ථනා කරලා ඉන්නේ මෙතෙන්ට. මේ මනුෂ්‍යාත්මය ඇරෙන්න වෙන ස්වර්ගයකට යන්න හදනවා නම් මොනවා හරි සැපක් විඳින්න හරි මොනවා හරි බණක් අහන්න හරි දැන් කට්ටිය ලෑස්ති කරලා තියෙනවා බණ අහන්නත් ස්වර්ගේ යවන්න. ඒකට හේතුව මාර්ගඵලලාභී අය මේ ස්වර්ගයේ ඉන්නවා. ඒ ස්වර්ගයේ පැත්තට යන්න ඕන කියලා අමු මිත්‍යා දෘෂ්ටියක්නේ. මේ ආත්ම භාවයේ තෙරපිලා තෙරපිලා ධර්මයේ හෙව්වා හොයාගන්න බැරි වුණා. හොයාගන්න බැරි වෙච්ච එක්කෙනා නිසා වෙන අය කිව්ව ඉස්සර තිබුණේ ඒ ලොකු හාමුදුරුවෝ බණ භාවනා දිගටම කරගෙන යනවා. උතුම් හාමුදුරුවෝ කීපනම් අක්කිටි ආනන්ද බයිතුරි මහානායක හාමුදුරුවෝ වැනි
හේනකා චන්දවිමල මහානායක ස්වාමීන් වහන්සේලා මහා අවබෝධයෙන් යුතු පාරමිතා පුරන මහා බල ස්වාමීන් වහන්සේලා ගොඩක් හිටියා. නායනි ආරියදම් මහා මුදුර වෙන උතුම් ස්වාමීන් වහන්සේලා හිටියා බෝසත් පාරමී ගුණ පුරන. ඉතින් හා පස්සේ එන කට්ටියත් මොකද කිව්වේ? පොඩ්ඩක් මේක අවබෝධ වෙන්නේ නැති වෙනකොට කිව්වා මම බුදු වෙන්න යන්නේ. බුදුවරුන් බුදු වෙන්න යන අයට අවබෝධ වෙන්නේ නැහැ කිව්වා. මොකෝ නැක්ද? බුදු වෙන්න ගියත් සද්ධර්මයේ අවබෝධ වෙනවා. අතරපත් නිවන් පසකට දා හොසට බැස අරමුණගේ අදිෂ්ඨානයෙන් සසර සැරිසරන්න පුළුවන්. පුතජන මනස අවිද්‍යාව නිරෝධ කරනවා. අවිද්‍යාව නිරෝධ කරලා එහි අදිෂ්ඨාන ශක්තියක් පැවැත්වුවාම ඒ අදිෂ්ඨාන බලයක් හැටියට ඒ විඥාන ධාතුවට උප්පත්ති භාවයෙන් ලබාගෙන යන එකක් තමයි ඔය බෝසත් චරිතය කියලා කියන්නේ. එමෙ නැතුව මේ අවිද්‍යාවෙන් යන්නේ, විද්‍යාව උපතවාගෙන යන්නේ. අදිෂ්ඨානෙන් උපදින්නත් පුළුවන්. අදිෂ්ඨානෙන් උපදිලා ඉතින් ලෝකෙට බණ කියලා උතුම්ම සේවාවක් කරලා ඇතේ කියලා හිතුනාම උන්වහන්සේලා ඉතින් බෝසත් කමින් අවසානයේ පහන සංඥාවෙන් පිරුණාම පහන සංඥාව කියන්නේ පින්නතුනේ සංඥාවක් හැදුවේ නැහැ. දැන් බෝසත්වරු සංඥාවක් හදනවා. මොකක් සඳහාද? ලෝකයාට ධර්මය ලබා දීම සඳහා සංඥාවක් හදනවා. ඒක නිසා තමයි එතෙන් දෙන්නේ. දැන් පින්නතුනේ මම බණ කියන්න ඕන කියලා සංඥාවක් හැදුවේ නැත්නම් අපි දායකයන්ද කියලා ධර්මශාලා හදවගන්නේ නැහැ. බණ කියන්න ඕනේ කියලා සංඥාවක් නැත්නම් අපි මේ පින්නතුන්ට මේක සජීවී දෙන්න ඕනේ කියලා හිතන්නේ නැහැ. බණ කියන්න සංඥාවක් ඌමනාව නැත්නම් ධර්මයේ මිනිසුන්ට දෙන්න ඕන කියන සංඥාවක් නැත්නම් මේ රෙකෝඩින් කරන්නේ නැහැ. මේ එකක්වත් කරන්නේ නැහැ. මට ඒ සංඥාවක් නැත්නම් මම අරණියකට වෙලා කිලම්බක් ටිකක් වාදලා දාහණයක් වාදලා රිලෙව් ෆයින් එකක් දීහම කරනවා ඉන්නවා ආරණ්‍ය ආරණ්‍යගත හම්බුනේ. හරි හරි සැපට ඉන්න පුළුවන්. හරි විවේකයෙන් උදේට සක්මන් භාවනාවක් කරලා පහඩුවේ කාමරෙට ගිහිල්ලා උදේ සිසිල් කාමරයක කැලේ හොඳ ඔක්සිජන් තියෙන පරිසරයක ආරණ්‍යයකට එහෙම ගියාම ඇත්තෙන් මට හරි ආස හිතෙනවා මේ ඒ ගහකොළත් එක්ක ඒ පරිසරයත් එක්ක. ඇත්තටම මේ සුවයෙන් ඉන්න පුළුවන්. ඒකෝර මේ 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 ඇයි මේ දැඟලිල්ල තියෙන්නේ? මෙතන සංකාරයක් තියෙනවා. මෙතන ඔය ඇත්තට බණ කියන්න ඕනේ කියන සංකාරයක් තියෙනවා. ඒ සංකාරය තුළ ඒ පින්නතුන්ට බණ කියන එක හදාගත්ත එක. ගැදිච්ච එකක් නෙමෙයි, ඒක මං හිතලා හදාගත්ත එක. ඔක පුරුද්දක්, එහෙම නැත්නම් බුද්ධ අනුශාසනාවක් මේ ලෝකයට මේක කියා දෙන්න ඕනේ. එතකොට ඒ සංකාර නැති වෙන්නේ කවද්ද? ඒ සංකාර නැති වෙන්නේ බණ අහන්න එකෙක්වත් නැහැ කියලා හිතච්ච දවසට. බණ අහන්න එකෙක්වත් නැහැ, මුන්ට අහන්න ඕනාවුත් නැහැ කියලා හිතච්ච දවසට ආනේ වැඩේ නැතර වෙනවා. ඉතින් බුදුහාමුදුරුවෝ වුණත් ඒ සංකාරේ හදාගත්තා. මොකද්ද හේතුවේ? මාරේ ඇවිල්ලා කිව්වා දැන් නිර්ුණෝ පාන කිව්වා. මොකද බුදුරජාණන් වහන්සේ දේශනා කරේ මාරේ දැන් පිරුණම් පාන්න බෑ, මේ දුර්ලභය බුදු කෙනෙක් ලෝකේ පහළ වෙන්නේ. මාගේ ශ්‍රාවකයෝ පහළ වෙලා, ශ්‍රාවකයන්ගේ ශ්‍රාවකයෝත් පහළ වෙලා සම්බුද්ධ ශාසනය පවතිනවා දකින්න ඕන. මං අන්න එදාට පිරුණම් පාන්න කිව්වා. ඉතින් පිනතුනේ වැඩි ආයුෂක් නෑ, අවුරුදු 80යි. අර වැඩ ටික ඔක්කොම ඉෂ්ට වෙලා තිබුණා. ශ්‍රාවකයෝ බිහි වෙලා තිබුණා, ශ්‍රාවකයන්ගේ ශ්‍රාවකයෝ බිහි වෙලා පවතිනවා දැක්කා. අප්‍රමාණ බුදු කෙනෙක් වෙනතුනේ කරන ලද අප්‍රමාණ දුක්ඛිත මෙහෙවර, ඒ කියන්නේ මේ ධර්මය අවබෝධ කරගත්ත කෙනෙක් වෙනතුනේ පිස්සෙක් වගේ අනිත් අයට උපකාර කරන්නේ පිස්සෙක් වගේ උදව් කරන්නේ, බැනුම් අහා උදව් කරන්නේ, නින්දා ලබලබා උදව් කරන්නේ. ඒ නිසා තමයි බුදු කෙනෙකුට අපහාස කරාම, නින්දා කරාම, පිළිමකට හරි නිගා කරාම පින්නතුනේ ඒකේ කර්ම බලවේගයේ මිනිසයාට පුදුම විදියට නරක විදියට බලපවත්. යාර ලංකාවේ බුදුහාමුදුරන්ගේ බුදු පිළිම ටික මූණු කඩලා මේ ටිකක් කරා. දැන් ඉතින් ඒකේ ප්‍රතිවිපාක හැටියට ශාල දෙයක් ඒගොල්ලන්ටම විදින සිද්ධ වෙනවා. ඒක ස්වභාව ධර්මයේ තුල. ඊළඟට මේ නුතුනේ ওই වාමයෙන් බුදු පිළිමේම බිම දාලා විනාශ කරලා බෝම්බ දාලා කැඩුවා. ඒක ප්‍රතිවිපාක හැටියට මේ මිනිස්සුන්ට 3 මාසේ 6 මාසේ යනකොට වැඩි ගිනි ජාලාවක් බවට පත් වුණා රටවල්. ඒක සිද්ධ වෙනවා. ඒකට හේතුව තමයි මේ මහ පොළොව පවා ගිගුම් දෙන මට්ටමට, මේ ගහකොළ පවා හඬා වැළපෙන මට්ටමට උන්වහන්සේගේ තිබුණු කරුණා බලය මහා පුදුමයි. එච්චර දයාවක්, එච්චර කරුණාවක් මිනිස්සෙක් ළඟ මේ බිහි වෙනවද කියලා හිතන්න බැරි කරුණාවක් දයාවක් තිබුණා. තමන්ගේ දෙපා වෙහස බලන්නේ නැතුව, තමන්ගේ සැපසනීප සුවතාවය බලන්නේ නැතුව, තමන්ගේ සුඛ විහරණය කිසිසේත්ම බලන්නේ නැතුව. අපි වගේ නෙමෙයිනේ තීත්තිනේ නේද? අපිට නැති පරිගමත කියලා කියන්න පුළුවන් නේ. උන්වහන්සේලා තීත්ති. ඒ තීත්ති ඒ දේවල් උන්වහන්සේලා අත්හැරමින් මිනිසුන්ට සේවය කරන්න කටයුතු කරා. ඒකෙන් අදහස් වෙන්නේ මේ සැප ඇලර්ජි වෙලා හිටියයි කියලා නෙමෙයි. උන්වහන්සේ සුවඳ කුටිය වැඩ ඉන්නකොට සුවඳ කුටියක වැඩ හිටියා, ගල්තලාවේ වැඩ ඉන්නකොට ගල්තලාවේ වැඩ හිටියා, රජමාලිගාවේ වැඩ ඉන්නකොට රජමාලිගාවේ වැඩ හිටියා, රාජභෝජන දුන්නාම රාජභෝජන වැළඳුවා, දන් නැති වෙච්ච දවසට ඇල්ලවතුර ටිකක් පානය කරලා හිටියා. ඉතින් ඕක වැරදි විදියට ගන්න එපා. මේ මිනිස්සෙගේ මේ සුඛ විහරණය සැපෙන් සිටීම ඇලර්ජි කරගන්න යන්න එපා. උන්වහන්සේට එහෙම දෙයක් නැහැ. අපිටත් පුළුවන්. අපිට බස් එකේ යන්නත් පුළුවන්, ත්‍රී වීලර් එකේ යන්නත් පුළුවන්, පයින් යන්නත් පුළුවන්, නැ වාහන නැතුව ඉන්නත් පුළුවන්, ඇතුව ඉන්නත් පුළුවන්, නොකා ඉන්නත් පුළුවන්, බඩගින්න ඉන්නත් පුළුවන්, දානේ දුන්නොත් වරදන්නත් පුළුවන්, නැති වුණොත් නිකන් ඉන්නත් පුළුවන්, බණ අහනවා නම් බණ කියන්නත් පුළුවන්, නැත්නම් මේ ශබ්දෝ ඉන්නත් පුළුවන්. ඒක ප්‍රශ්නයක් නෑ. දැන් මම අද මේ පන්සල හදලා දුන්නාමත් මෙහෙම ඉන්නවා සිද්ධ වෙන්න. ඉස්සෙල්ලා එහා පැත්තේ අර මඩුවක් තිබුණේ. හරිද? ඔය මඩුවෙත් මම පාඩුවේ හිටියා. එහෙම හරි මඩුවක් අටව ගත්ත පින්නතුනේ මේ එක එක තැන්වල ඉන්න බෑ. මේ පොදු මිනිස්සු මාන උද්දච්ච අවිද්‍යාවන් වලින් ඉන්නේ. මේ බණපතයක්වත් කතා කරන්න බෑ වෙන පක්ෂරක. ස්වාධීන වචනයක් ඕ එළියට එන්න දෙන්නේ නැහැ. තහනම් කරනවා, වරව කරනවා, මේව කරනවා. හරි ප්‍රශ්න දැන් තමන්ගේ තැනක් හදාගෙන හරි බණ කියද්දි ඒකටත් ඕ කොකා ගස්සන්න බලමු කට්ටිය. ඒගොල්ලන්ට මේ චිත්ත අධිෂ්ඨානෙන් ඒව රිටර්න් කරලා අපි යවනවා. මේ ලෝකේ හැටි දැන් මේ කිව්ව දේවල් වල තියෙනවද? ලෝභ, ද්වේෂ, මෝහ තිබුණද? ලෝභාන්තයකට, ද්වේෂාන්තයකට, මෝහාන්තයකට වැටෙන දෙයක් හැඩියට ඔබට පෑදිරි වෙලා තියෙනවා නම් මා කියපු කිසිම වචනයක් වහාම මාත් එක්ක සාකච්ඡා කරලා ඒක නිවැරදි කරගන්න. මොකද හේතුව මා එහෙම ලෝභාන්තයකින්, දේශාන්තයකින්, මෝහාන්තයකින් කිසිම දෙයක් ප්‍රකාශ කරන්නෙත් නැත, කරලා නැත. වැටහීමක් තියෙනවා නම් ඒ ඔබගේ අවබෝධය තුළ ඇතිවෙච්ච දුර්වලතාවයක් බැවින් වහාම සාකච්ඡා කරලා ඒක නිවැරදි කරගන්න. මම එහෙම ලෝභාන්තයකින්, දේශාන්තයකින් දේශනා කරන්න යහපත උදෙසාමයි. ඔබේ යහපත උදෙසාමයි, සියලු සත්වයන්ගේ යහපත උදෙසාමයි ධර්මයේ දේශනා කරනු වෙනසුනේ. මේ ඉන්ද්‍රියන් පිළිගන්නකම් නිදහසක් නැහැ. මේ සදායතන කියන මේ සතුරෝ 6 දෙනා මග ඇරලා යනකම්, පිටුවහල් කරනකම් ඔබට නිදහසක් නැහැ. අර රටගත්තේ එහෙමනේ. දැන් මේ රටේ යන මරාගෙන ගන්න ත්‍රස්තවාදී කණ්ඩායමක් ඉන්නවා කියලා ආරංචියක් ආවා. ඒකට රටේ පාලකයන්ට රටේ ඒ මරාගෙන බැන්න ත්‍රස්තවාදී කණ්ඩායම අත්අඩංගුවට අරගන්න ගන්න, එහෙම නැත්නම් පළවා හරින කම්, පිටුවාල් කරන ගන්න, එහෙම නැත්නම් ඔවුන් බ සිරගත කරනකන් නිින්දක් යන්නේ නැහැ නේද? ඒකට හේතුව කොයි වෙලාවේ පීඩාවක් ඇති වෙයිද කියලා දන්නේ නැති නිසා. එතකොට අපිට තියෙන මේ අපේ ලෝකයේ තුල තියෙන පීඩාව මොකක්ද? මේ සදායතන කියන දේවල් නිරුද්ධ කරනකම් පිටුපහල් කරනකම් ඒවා නොපිළිගන්නකම් අපිට නිදහසක් නෑ. එතකොට රහතන් වහන්සේ කෙනෙකුට එහෙම නැත්නම් ආර්ය දර්ශනය දැක්ක කෙනෙකුට එයට ඉන්ද්‍රියන් තියෙනවද? සදායතන නැහැ. ඒ වාචික වශයෙන් ගත්තාම ඉන්ද්‍රියක් පමණක් තියෙනවා. ඒක සදායතනයක් උපාදානයක් නැහැ පිටුතු. අපි අර ඉන්ද්‍රිය කියන වචනය ගුණ කරාම සදායතන කියන ගුණයෙන් අපි කල්පනා කළාම තමයි ওই ඉන්ද්‍රියන් නැහැ කියලා කියන්නේ. කියන්නේ ආර්ය ශ්‍රාවකයාට ඇස් කන් නාස දිව ශරීර මන නැත. මොකද තියෙන්නේ? නැති බව පමණක් ඇත. දැන් ඔක තේරෙනවද? ඔක වටහා ගත්තද? ඇහෙන් බලන, කනින් අහන, නාසයෙන් ආග්‍රහණය කරන, දිවෙන් රස විඳින, ඕ ගතින් ස්පර්ශ කරන, මනෙන් හිතන කෙනෙක් නෙමෙයි. ඒ නිසා තමයි සදායතන නැත කියලා කියන්නේ. ඒ දර්ශනේ පවතින්නේ අතීන්ද්‍රිය ඥානය හැටියට. එහෙම නැත්නම් ඉන්ද්‍රිය વિશે ඉක්මවා දකින්නවා කියන බුද්ධ වචනේ තියෙන උතර. ඉතින් ඔතෙන්ට පිහිටවා ගන්නයි තියෙන්නේ. ඒ කියන්නේ අර ඉලක්කගත කරන්න. බුදුහාමුදුරුවෝ ඒ නිවන ඉලක්ක කර ගැනීම අර දුන්න කියනකින් යොමු කරගත්තෙත් ඒකයි. මොකද හේතුව මේ නිවන ඉලක්කගත කිරීමක් කරන්න තියෙන්නේ. අරමුණු කරනවා කියන්නේත් ඒක, ඉලක්කගත කරනවා කියන එක. නිවන අරමුණු කරගන්න. ආමත් ඔබ ඉන්ද්‍රියන් වලින්ද ලෝකේ දිහා බලන්නේ. මේ ඉන්ද්‍රියන් කියලා කිව්වහම ඒක රූපය, ඇස, ඇසේ චක්කු විඥානය. මේ තුන එකට හැප්පෙනකොට අස්සපච්චය වේදනා. වේදනා තණ්හා. මේක පොතේ තියෙන නිසා බලන්න එපා. මේක බලන්න තමා තුළ ඇත්තට මගේ වෙන්නේ මේක නේද කියලා. එතකොට අපි මේක හිතන්න ඕන සුභයි හරි අසුභයි හරි මධ්‍යස්ථයි හරි ඉන්ද්‍රිය සාපේක්ෂිත එක ක්‍රමයකටවත් හිතල වැඩක් නැහැ. මේ ඉන්ද්‍රියෙන් අයින් වෙලා දකින්න. මේ පණිවිඩය තමයි දෙන්න බැරි මේ ගොඩාක් පුහුදුන් භික්ෂුන් වහන්සේලාට පුහුදුන් ගිහියන්ට තේරෙන්නේ නැති ප්‍රශ්නේ තමයි මොකද්ද? ඔව් මේ ඉන්ද්‍රයන් තුල සුභාසුභම හදනව මිසක් සංකල්පිත සුභාසුභම හදනව මිසක් මේ ඉන්ද්‍රයන් වලින් වෙන්දී දකින එක ඔවුන්ට ගෝචර නැහැ. ඒක තමයි මේ දැනුම සහ අවබෝධය අතර තියෙන වෙනස. බුදුහාමුදුරන් කාලේ වැඩ හිටියා මේ විශාල ධර්මදරය. ඒ ධර්මදරය හරියට ධර්මයේ කියනවා. අපි ධර්ම සූත්‍ර හොඳට කටපාඩම් හේතුඵල ධර්ම හොඳට කියනවා. බුදුරයන් වහන්සේ ඉතින් කියන්න දුන්නා. බුදුහාමුදුරෝ හැම වෙලාවකම මේ ධාතපද දහසක් දැනගත්තට වැඩක් නැහැ. එක ගාථා පදයක් අවබෝධ කර ගැනීමයි වැදගත් කියලා දේශනා කරලා තියෙනවා නේද ධම්මපදයේ. නේ අනත්ත පද සංහිත. ඉතින් ඒ වගේ අර ගාත දහස් ගාන මතක තියාගෙන කියන කෙනෙක් හිටියා කියන්න දුන. එයා හේතුඵල ප්‍රත්‍ය හොඳට කියනවා. බුදුහාමුදුර අහගෙන ඉඳලා කිව්වා හරි දැන් කියන්න කියලා හේතුඵල නිරෝධය. ආන්නේ තේදි තමයි ඒගොල්ලෝ හිර වෙන්නේ. ඔය අභිධර්මයේ සූත්‍ර අරෝමයේ ඔක්කොම කියාගෙන ගියාට හේතුඵල කියන්න පුළුවන් ඕන තරම් කියවයි. හේතුඵල කියවයි හේතුඵල නිරෝධය කියන බණක් කියන්න බෑ. ඔන්න පුතජන හාමුදුරුවරු බණ කියද්දි හොයාගන්න පුළුවන් ක්‍රමවේදය. පුතජන ගිහියෝ, පුතජන බෞද්ධයෝ, පුතජන ඕනම කෙනෙක් හේතුඵල ප්‍රත්‍යයන් පෙන්වලා දෙයි. හේතුඵල නිරෝධය කියන්න පුළුවන්කම නෑ. නර අර ධර්මදර පුජ්‍යලයා ඒක භාවිත සුන්දර නෑ ධර්මදර විතරයි. අන්න හේතුඵල නිරෝධය කියන්නේ කිව්වහම කියාගන්න බැරි වුණා. ඊට පස්සේ රහතන් වහන්සේ නමක් හිටියා. උන්වහන්සේ එච්චර මහා ධර්මදර කතිකයෙක් නෙමෙයි. නමුත් හේතුඵල නිරෝධය දේශනා කරන්නේ බොහොම ලස්සනට හේතුඵල නිරෝධය විග්‍රහ කරගෙන යනකොට බුදුරජාණන් වහන්සේ සාදුනාව දුන්නා. මහන දැන් තේරුම් ගන්න කියලා කිව්වා. දැන් අර උන්වහන්සේ තේරුම් ගත්තා මේක මහා කුස් අඟුරු ගොඩක්. කුස් අඟුරු ගොඩක් තියාගෙන හිටියේ වැඩක් නැහැ කියලා තේරුණා. අන්න හේතුඵල නිරෝධය. එහෙමනම් මේ අපේ තියෙන විශේෂත්වය මොකද්ද? ආනන්ද හාමුදුරුවෝගේ විශේෂත්වය මොකද්ද? හේතුඵල නිරෝධය ගැන දේශනා කරන්න පුළුවන්. දේශනාවක් තුළ හත් අට වතාවක් හරි ක්‍රමානුකූලව අරගෙන ගිහිල්ලා හේතුඵල නිරෝධය විවෘත කරලා පෙන්නනවා. දකින කෙනාට දකින්න ශක්තිය ලැබෙන්න. අනිත් දේශනා ඕන තරම් අහන්න මීට වඩා හොඳට පාලි, සංස්කෘත ඔය තියෙන ඔක්කෝම ආගම් පිළිබඳව, දර්ශන පිළිබඳව, සූත්‍ර පිළිබඳව අටුවාටේ කාටිප්පණි ඔය ඔක්කොමත් දාලා ලස්සනට කියනවා. හැබැයි හේතුඵල නිරෝධය කියා ගන්න බෑ. ඒකට හේතුව උගත්කම මිස යථා අවබෝධය නැත. උගත්කම මිස යථා අවබෝධය නැති අයකට නිරෝධය ගැන කවදාවත් කියා දෙන්න හැකියි. එහෙමනම් ඔබ මෙහෙදි ඉගෙන ගන්නේ අටුවා දීකා ටිප්පණි නෙවෙයි. ඒව ඉගෙන ගන්න පොත් බලලා මම එපයි කියන්නේ. ඒකත් හොඳයි දැනුම වශයෙන්. මේ හේතුඵල නෙමෙයි උගන්නන්නේ. හේතුඵලවලට එහාට ගියාට පස්සේ තමයි තියෙන්නේ හේතුඵල නිරෝධය. හේතුඵල නිරෝධය ලබන්න. විඥානය ගැන උන තරම් කියන්න පුළුවන්. විඥාන නිරෝධය ගැන කියන්න තමයි අමාරු වෙන්නේ කාට. සදායතන ගැන කියන්න පුළුවන්. සදායතන වල ඉක්මවීම, ඉන්ද්‍රිය ඉක්මවීම ගැනයි කියන්න ඕන. අවබෝධ කරගන්න ඕන ඒකයි. සත්‍ය ඥානය පහළ කරගන්න. දැකලා දකින්න බෑ. ඉතින් දැකලා දකින්නත් බෑ, කරලා කරන්නත් බෑ. නිවන් දකින්න එක දැකලා දකින්නත් බෑ, කරලා කරන්නත් බෑ. ස්ත්‍රී පුරුෂේ කවදාවත් මේක තේරුම් ගන්නෙත් නෑ. එවනම් ඔබ දැකලා දකින්න බැරි නිසා දැකීම අයින් කරන්න ඕන, කරලා කරන්න බැරි නිසා ක්‍රියාව අයින් කරන්න ඕන. ස්ත්‍රී පුරුෂේ කවදාවත් දකින්නේ නැති නිසා ඔබ ස්ත්‍රී පුරුෂේ නවී ධර්මයට හැඩගැහෙන්න ඕන. දැන් ඕක ගෝචරද ඔයත්තන්ට? ගෝචර නැහැ. ඒතකොට ගෝචර නැති වුණාම ඒක වැරදිකාරයා කවුද? සම්පූර්ණ දේශකයා. ඔබට තේරෙන්නේ නැති එකේ වගකීම සම්පූර්ණ දේශකය. මේ 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 ලෝකෙ මහා එහෙවු රටක් නේ තියෙන්නේ. එහෙවු රටක් තියෙන ඕන එක්කෙනෙක් ගිහිල්ලා ටෑග්ගකට දුන්න බෙන්ඩර් රටක්. ඒ මිනිස්සයා ඒ බෙන්ඩර් එකෙන් යමක් අඹරගෙන පළතුරු බීමක් දීලා බඩේ වැක්කුමක් හැදුණා. ඔබ දන්නවද ඒ බෙන්ඩර් එක ලබාගත්ත මිනිස්සයා ඒ ටෑග්ග ලබාගත්ත මිනිස්සයා කාටද බැන්නේ කියලා? බෙන්ඩර් එක දීපු කාටද බැන්නේ? ඔයාලා බෙන්ඩර් එකක් ගෙනලා දීපු නිසා ඒකේ අපි පළතුරක් හදාගෙන ගිහුවා. ආ ඒකේ ඒක පළතුරු බීලා අපි ඔක්කොටම බඩේ අමාරු වෙනවා කියලා. මට හිතෙන්නේ මටත් ඒ වගේ මනින් ඉඳලා ඉන්නේ. හරි ගොඩක් කොල්ලයක් කියලා උපාසකම්ම කියනකොට බඩේ යන එකටත් මාව ඵලෙ. උපාසකම්ම කියන ඔබ වහන්සේගේ බණ අහන්න පටන් ගත්තකම මට බඩේ යනවා. දැන් නිකම්ම හරි කවුරු හරි දැන් නිතරම බණ අහගෙන ඉන්නෝනේ. බණ අහගෙන ඉද්දි කොයි වෙලාවක හරි කවුරු හරි මැරෙනවා. ඔකේ තාම එහෙම කිව්වේ නැහැ. කීයද දන්නේ අපේ අම්මා ඔබ වහන්සේගේ බණ අහගෙන ඉද්දි තමයි මලේ. ඉතින් කොච්චර හරි බණේ ආගෙන ඉන්නේ. ඉතින් බණ ඇහෙන වෙලාවක තමයි ඉතින් නැති වෙන්නේ. අපේ තාත්තත් ඔය නැති වෙන ගම බණ වහගෙන ඉතියි බණ වහද්දි තමයි නැති වෙන්නේ. එතකොට ඒක සුබයි, ඒක හොඳයි. බණ අහන නිසා නැති වෙනව නෙමෙයි, මිනිස්සු නැති වෙනවා නැති වෙන වෙලාවට. බණ අහන නිසා බඩ යනවා නෙමෙයි, බඩ යන වෙලාවට බඩ යනවා. බණ අහන නිසා උණ හැදෙනවා නෙමෙයි, උණ හැදෙන වෙලාවට උණ හැදෙනවා. එහෙනම් ඉතින් බඩගිනි වෙන එකත් බණ අහන නිසා. කවුරුත් ඇවිල්ලා කියන්නේ නැහැ නේ අපිට නොතරයි ටිකට් එකක් ඇදුනේ ඔබ වහන්සේගේ බණ අහගෙන ඉන්න වෙලාවේ. ඒ නිසා මේක ඔබ වහන්සේට අයිති කියලා එහෙම කියන්නේ කවුරු? ගෝචර නොවන පැත්ත පින්නතුන්ට මේ අත්හරින්න එපා. ඉන්ද්‍රියන් වලට ගෝචර නොවන පැත්තක් තියෙනව නේද? ඒ පැත්ත අත්හරින්න එපා. ඒ පැත්තටම යන්න. මොකද ඒ පැත්තටම යන්න කියන්නේ? ඒ පැත්තේ තමයි ලෝකෝත්තරත්වයේ තියෙන්නේ. ඉන්ද්‍රියට විෂය නොවන පැත්ත තියෙනව නේද? ඒ පැත්තටම යන්න. ඒ පැත්තේ තමයි ලෝකෝත්තරත්වයේ තියෙන්නේ. ඉතින් ඒ පැත්තට යද්දී වෙනතුනි කිසිම වේදනාවක් ප්‍රශ්නයක් ගැටලුවක් තියෙනවයි කියලා කියන්න බෑ. ඇයි? හේතුව එයා චක්කු විඥානය අල්ලගෙන නැහැ. සෝත විඥානය, ගාන විඥානය, චිව්වා විඥානය, කාය විඥානය, ඕ මනෝ විඥානය අල්ලගෙන නැහැ. එවන විඥාන නිරෝධ ගමනක් යද්දී ගැටලුවක් තියෙනවයි කියනවනම් එයා විඥාන ගමනක් නෙමෙයි ගිහිල්ලා තියෙන්නේ. විඥාන ගමනක් යන කෙනාට ගැටලුවක් නැහැ. දැන් වෙනතුර දැන් මේ ආරක්ෂක තත්ත්වයන් තියෙන නිසා හැමතැනම ඕගොල්ලන්ගේ අර එක එක මේ උපකරණ අල්ලලා බලනවා. යමඩ ගෑලි අරව මේවා, යතුරු ගෑලි පිහි, ඒව තියෙනවද කියලා පරීක්ෂා කරලා බලනවා හැමතැනම ගණිද්දි. ඒක මොකටද? මේ ආරක්ෂාව සඳහා. හරියට ලංකාවෙත් නිකන් අර ගම කාලගේ ආරක්ෂාව වගේ. මම තා ආයතනයකට ගියා මේ රූපවාහිනි ආයතනයකට. ආන්දට වාහනේ බලන්න ඕනේ ගුවා. මම කෝ බලන්න ගියා. මිනිහ දොර ඇරියා, වැව්වා පිටිපැත්තේ දොර ඇරියා වැව්වා. යටින් කණ්ණාඩියක් අල්ලන් ගියා. ගියා. හරි කිව්වා. මට අහන්න හිතුණා දැන් හරිද කියලා. බෝම්බයක් ගේන්නේ නැහැ මේ. ඌ දන්නවා, ඌ බලන්නේ මේ ටික කියලා දන්නවා. කණ්ණාඩි අල්ලලා මෙහෙන් බලනවා කියලා දන්නවා. දොර ඇරලා බලනවා දන්නවා. ඌ ඔතන බෝම්බයක් තියන් ගියේද? මහා ගමරාලලා ටිකක් ඉන්නේ ලංකාවේ. එක මොන බලලා, කෙනා බලලා, අවබෝධය බලලා, සාකච්ඡා බලලා, ඒම රීඩින් එකක් හරි කරන්න ඕන. මයින්ඩ් රීඩින් එකක් හරි. ඒ මොකක් කරන්නේ? කණ්ණාඩියක් ඇල්ලලා බලනවා. වෙනෝම කණ්ඩායමක් හදන්න ඕන ඒ වගේ තැන් වලට ඒව ගෙනියන්න. ඒ කියන්නේ ආරක්ෂක අංශ විසින්ම හදන්න ඕන වෙනම කණ්ඩායමක් ඒ ආරක්ෂාව තියෙන තැන් වල ආරක්ෂාව හරියට ක්‍රියාත්මක වෙනවද කියලා පෙන්වන්න, තාවුරු කරන්න, ඒගොල්ලන්ටම ගෙනියන්න ඕන බෝම්බ ආයුධ ගෙනියන්න සමස්සන්න දෙන්න ඕන. ඊට පස්සේ අර චෙක්ින් කරන සිකියුරිටි කාරයෝ ටික අල්ලලා හිරේ දාන්න ඕන. තොපි හරියට දෙන්නේ ආරක්ෂාව. මේ බලපම්ම ගිනිච්චා. ඒ වැඩ පිළිවෙලක් හදන්න ඕන. එතකොට අල්ල ගන්න පුළුවන්. එතකොට තේරෙනවා රට අනාරක්ෂිතයි කියලා. එනෝම කණ්ඩායමක් හදන්න ඕන. ආරක්ෂක අංශයේම ආරක්ෂාව බලන්න ආරක්ෂක අංශයේම කණ්ඩායම හදන්න. එයාපෝට් එකට ඒ විදිහටම හදනවා. ඔබේ ආරක්ෂාව තහවුරුද කියලා බලන්න අපිම කණ්ඩායමක් දානවා අපි. ගිහිල්ලා ෆ්ලයිට් එකට ගෙනියනකම් බෝම්බ ගිහිල්ලා පෙන්නන්න ඕන මේ බලන තමුසලගේ ආරක්ෂාව අන්තිමයි. මම මේ විදිහට මේක ගෙනාවා. දැන් මම මේක කතා කරේ මොකටද? මේ නිවන් මාර්ගයට ඇතුල් වෙද්දී අර ස්කෑම් යන්ත්‍රයෙන් අල්ලනවා උඹ. මොනවද? ඔබ අරන් එනවද කියලා බලනවා. චක්කු විඤ්ඤාණය අරන් එනවද කියලා බලන්න ගෙනියන්න බෑ. ඈ? සෝත විඤ්ඤාණය, ඝාන විඤ්ඤාණය, ජීවා විඤ්ඤාණය, කාය විඤ්ඤාණය, මේ මනෝ ධාතු අරන් එනවද කියලා බලනවා. අරගෙන එනකොටම බෑ 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 ගන්න බෑ. ඕව තියලෙන්න කියලා. දැන් ඔයත් හැම තිස්සෙම අර නිර්වාණ දොරටුවේ ඈ රිජෙක්ට් වෙන්නේ ඇයි? ඕව අරයන්. අරන් ගියාම ආයෙ මේ පැත්තට එනවා. අනේ දැම්ම දැම්ම ගියා යන්න කියලා ඇප්ලිකේෂන් ඔක්කොම රිටර්න්. මොකද කියලා බැලුවොත් මොකක් හරි අඩුවක්. එන මොකක් හරි අඩුවක් එක්කේ වාකරි අඩුව මේවත් අරගෙන යන්න දෙන්නේ නැහැ. පොඩි පරීක්ෂාවක් නෙවෙයි මේක 100%ක් හරියටම පරීක්ෂාවක් සිද්ධ වෙන නිසා මේකේ අහු වෙන පොඩි දෙයක් හරි ශේෂයක් හරි අල්ලගෙන ඉන්නවා නම් අහු වෙනවා. ශේෂ විරාග නිරෝධ කියලා වචනයක් පාවිච්චි කරන්නේ ඒකයි. ශේෂයක්වත් ගෙනියන්න නැතුව මෙතනින් මෙහාට එන්න. නිවන් දොරටුව තියෙනවා. ශේෂයක්වත් ඔබේ ආධ්‍යාත්මයෙන් ඔබ අල්ලා නොගෙන ඒකෙන් ඇතුල් වෙන්න. ඊට පස්සේ ඉතින් අම්ම නිවන් දකින්න කැමති මේ සම්පූර්ණ සිතෙන් අතහැරලා ඉන්නේ. ඉතින් එතෙන්ට ගිහිල්ලා අහනවා ළමයා නිවන් දැකලා නැහැ. මේ ළමයාත් අරන් යන්න පුළුවන්ද? බෑ බෑ. නිවන් දකින්න කෙනාට විතරයි නිවන් දකින්න පුළුවන්. ළමයා අරන් යන්න බෑ. ළමයාට දකින්න පුළුවන් දැකලා යත් එන්න ඕන වෙනවා. දැන් ඔබේ ඔබ මේ නිර්වාණ දොරටුව හමුවේදී ඔබ සර්ච් කරද්දී ඔබ මොන මොන දේවල් අහුවෙන්නේ කියලා බලන්න. ඇත්තටම මට නෑ මේ කිසි දෙයක කියලා හිතන්න. සමහර වෙලාවට ඔබටම අහුවෙන්නේ නැති විදිහට ඔබේ සාක්කුවේ අතුරු කරක්ලක් තියෙනත් ඉඩ තියෙනවා. එතකොට පරීක්ෂාවේදී දන්නේ නැතුව අමතක වෙලා මගේ අතුරු ගැරල්ල මේක දාගෙන ඉඳලා තියෙනවා කියලා කරලා මේ එළියට දාන්න වෙනවා. හැබැයි Taman තේරුම් ගන්නවා Taman තමන්ගේ තුල පූර්ණත්වයේ නෝ තන හැමතිස්සෙම මෙතන ප්‍රශ්නයක් තියෙනවා. එහෙම නැත්නම් විශ්වීය දර්ශනය ඕපන් වෙන්නේ නැත්තම් තමන්ගේ විශ්වීය ඥාණය ඕපන් වෙන්නේ නැත්තම් ඒ නිරෝධ ඥානයේ විමුක්ති ඥානයේ කියන එක ඕපන් වෙන්නේ නැත්නම් ඔබේ ප්‍රශ්නයක් තියෙනවා. ඒ කියන්නේ ඔබේ පාස්වර්ඩ් එකේ ප්‍රශ්නයක් තියෙනවා. මොනවද මේ මේ මාර්ගයට එද්දි සැබවින්ම තණ්හාව, මානය, ඉරිසියාව මේ දේවල් තීදි නිවන් දකින්න බෑමයි. මේව දුරු කරගත්ත කෙනෙක් වෙන්නම ඕන. මේවයින් අන්තයකට යන කෙනෙකුට නිවන් මගට එන්නම බෑමයි කියනතෝ. මේ නිවන් මග තුල බොරු කරන්න, සෙල්ලම් කරන්න පුළුවන් කම නෑමයි කියනතෝ. දැන් බුදුහාමුදුරුවෝ කාලේ ඇවිල්ලා මම මේක හොරෙන් ගන්න ඕන කියලා හිතලා තේරුම් අරගෙන හොරෙන් මම මේක අවබෝධ කරගෙන මොකද්ද කියලා ගිහිල්ලා ඉවර වෙලා මම මගේ කියලා ඊට පස්සේ මම දේශනා කරන්න ඕන කියලා සමහර කට්ටිය ආවා වෙනත් තීර්ථක. පස්සේ ඇවිල්ලා ඉතින් එහෙම කරගන්න මේක බෑ කියලා තේරිලා ඉවරලා පස්සේ බලනකොට තමන්ගේ හිත අදාළ තැනටම හැදිලා බුදුහාමුදුරගේ ශ්‍රාවකය වෙලා බුදු රජාණන් වහන්සේ පසුපස ගිහින් පිරිසබවට පත් වුණා ඒගොල්ලෝ. තමන්ට නිවන ඌමනා නැත්තම් ඉතින් දකින්නේ තමන්ගේ ඉන්න කෝණේ ඉඳීවි. තමන්ට කෝණයක් නැතුව අවියාජ ලෙස නිවන හොයන කෙනෙක් බවට පත් වුණොත් එයා නිවන් දකීවි. කොයි වෙලාවකද? මොකද නිවන් දකින්නවා කියන්නේ? දකින්නේ මොකද නිවෙන්නේ දකින්න තියෙන්නේ? නිවනේ දකින්න තියෙන්නේ මොකක්ද? මුකුත් නැහැ. නිවනේ දකින්න මුකුත් නැහැ. ඇයි මුකුත් දකින්න නැත්තේ? එහි ඇත්තේ නිවන පමණක් බැවින්. නිවනේ කිසිවක් දකින්න නැත්තේ ඇයි? එහි ඇත්තේ නිවන පමණක් බැවින්. ඔබ හැම දෙනාගේම හිස මුදුනේ නිවන තියෙනවා. අතගාල බලන්න ඕනේ තියෙනවා. මම කියන කෙනාව තමන් ළඟ මම කියන කෙනාව ඉන්නකම් නිවනක් නැහැ. මම කියන කෙනා දැවෙන කෙනෙක් වෙනවා මිස දවසින් දවස නිවන කෙනෙක් වෙන්නේ නැහැ. එහෙමනම් මමත්වයේ වැඩි කරගත්තොත් එහෙම දැවීම වැඩි වෙනවා මිස නිවීම වැඩි වෙන්නේ නැහැ. දැන් මමත්වයේ වැඩි කරගන්නයි හිතන්නේ ඊළඟවතාවේ නිවි. ඊළඟවතාවේ නිවෙයි කියලා තමයි හිතන්නේ. නමුත් නිවෙන්නේ නැහැ. දැන් බලේ තියන අය හිතන්නේ Tamanට බලය ලැබුණාම Taman නිවේ කියලා. දැන් ඔය දේශපාල ශේත්‍රයේ ඉන්න හැම දේශපාල මහත්තයෙකින් එකම පරම පිරිතුරු පවිත්‍ර බලාපොරොත්තු මොකද්ද කියන්නේ? අර ජනාධිපති පුතුව පොඩ්ඩක් මට රත් කරවන්නේ නැත්තම්. ඕකම තමයි තියෙන එකම සිහිනේ. හමුදාවේ ඉන්න අයගේ ලොකුම බලාපොරොත්තු මොකද්ද? මට හමුදා පතිපුතුව පොඩ්ඩක් රත් කරගන්න නැත්තම් කියලා හිතනවා. පොලිසියේ ඉන්න කෙනෙක් ඉහළම බලාපොරොත්තු මොකද්ද? මට පොලිස් පතිපුතුව පොඩ්ඩක් රත් කරගන්න නැත්තම්. අනේ පව් නේද? අපිටත් තිබුණා, මටත් තිබුණා ඔහොම ආසාවල්. මම ඔව ඔක්කොම විදර්ශනා කළා. අරමුණකට යන්න හිතලා පවයි, පිනයි, කුසලයයි, ලැජ්ජාවයි, බයයි පැත්තකට දැම්මාම ඉතින් යන්න පුළුවන්. කපටිකමෙන්, බොරුවෙන්, රැවැට්ටීමෙන් කරන්න තියෙන පව්කම් ඕන දෙයක් කරගෙන ඉතින් යන්න පුළුවන්. බැරි කමක් නැහැ. එතකොට අපි බලන්න ඕනේ එච්චර පව්කම් කරලා එච්චර දේවල් කරලා එහි ලබන ප්‍රතිඵලය කවරක්ද කියලා. ඒවා කලින් ගත්ත අය සැනසෙල්ලෙන් ඉන්නවද කියලා. ලෝකේ මේ ලෝක අධිරාජ්‍යෝ පවා සැනසෙල්ලෙන් ඉන්නවද කියලා. මහා අධිරාජ්‍යෝ මල යක්ෂයෝ වෙලා ඉපදිලා නිර්ගාමි සත්වයෝ වෙලා දුක් විඳිනවා. එමනම් සුළු ආස්වාදයක් තකා සුළු වියතනයක් සකා සුළු දේවල් නිසා මිනිස්සු සංසාරය අහිමි කරගන්න දේ බොහෝමයි. සංසාරය අහිමි කරගන්න දේ බොහෝමයි. අපේ මිනිස්සුන්ට පැය 8ක් වැඩ කරන්න කිව්වහම දැන් බැංකුවක හරි වැඩ කරන්න කිව්වහම මම දකිනවා අයගොල්ලෝ ළඟ ওই කාර්යාලවල දුම මේ හුස්මක් නැතුව කෙලින්ම වැඩම තමයි ඔෆිස් වලට ගියාම. මම කිව්වොත් දවසෙම ඔන්න ඔය ටයිප් එකෙන් ඔය ක්‍රමයටම නිර්වාණය ගැන විදර්ශනාවක් කරන්න කියලා. ඒ කියන්නේ පැය 8ක් ඒ විදියටම ඔබ බැංකුවේ ගිහිල්ලා එහෙම නැත්නම් ඔබේ ඔෆිස් එකේ ගිහිල්ලා සමහර ඔෆිස්යන් තියෙනවා රාජ්‍ය කාර්යාල නෙමෙයි මම මේ කියන්නේ. අපි හිතන් පෞද්ගලික බැංකුවක් කියලා හිතන්නකෝ. ඔබ දැකලා තියෙනවනේ ගියාම නේද? ඒකේ ඉන්න නිලධාරී ටික දුම බිසි තත්ත්වයක් තියෙන්නේ. ඇසිස්ටන්ට් මැනේජර් කෙනෙක් හරි මැනේජර් කෙනෙක් හරි දිහා බැලුවාම පුදුම මේ එයාගේ කාර්යශූරත්වයක් සහ මොලේ ඊට මේට ඊට මේට ඊට මේට මේව දාන ස්වභාවයක් තියෙන්නේ. වැඩ කරන ස්වභාවයක්. හැම පැත්තම ක්ලියර් කරන ස්වභාවයක්. අන්න ඒ වගේ ඇත්තයිදී රාජ්‍ය කාර්යාලයක කෙනෙක් වගේ භාවනා කරන්න කියලා කිව්වොත් ආ ඒක නම් පුළුවන් සාහිණාත් කියන්නේ මොකද නෑ ඉතින් මං ගියාම රාජ්‍ය කාර්යාලය නිදිනේ දැස් කවුරු හරි එනකොට බොරුවට ෆයිල් එකක් පෙල්ල ඉන්නවා ප්‍රාදේශීය සභාවල් වල එහෙම එහෙම සාහිණාත් අර්ග කරගන්න ඕනේ අද යා නෑ හෙට එන්න එතකොට හෙට යන එයා කෑමට ගිහිල්ලා එයා නිදි. ඊට පස්සේ ඒක අරගෙන ගියාම ඕ මේ මේ ෆොටෝ කොපිය පොඩ්ඩක් කළු පාට වෙලා වැඩි. මේත් අපිට සුදු පාට කරලා අරගෙන. අනේ පව් ඒක වැඩේ වැඩක් නැහැ. ඒව ගැන කතා කරලා. ඉතින් ඒ වගේ වෙන්න එපා. කාර්ය බහුල ඒ සේවකයෙක් වගේ මේ භාවනාව මේ දෙන්න ඕනේ. දර්ශනාව මේ ඇත්තටම ඔබට ඕනේ. ඇත්තටම මේ සැනසීම දකින්න ඕනද? මේ ආනන්ද හැඳුරෝ මේ මේ මොකද්ද මේ කියන අමුතු දර්ශනය කියලා දකින්න ඇත්තටම ඔබට ඕනද? දත්මිටි කාගෙන බලහන්. ඒක අදහස් කරන්නේ මොකද්ද? අපරිමිත කැපවීමක් සතර සම්‍යක්ප්‍රදාන වීරිය ඇති කරගන්න කියන එක. දත්මිටි කාගෙන බලහන්. අද අපි මෙතන ඉඳන් මෙහෙම පහසු කොටුවක වාඩි වෙලා දේශනා කරාට මේ දේශනා කරන්න බණ ඉගෙන ගත්ත කෙනෙ නෙමෙයි මම බණ කියන්නේ දන්නේ දේශනා කරන්න බණ ඉගෙන ගත්ත කෙනෙක් නෙමෙයි දේශනා කරන්න මහාන වෙච්ච කෙනෙකුත් නෙමෙයි මම පැත්තකට වෙලා ආරණ්‍යයකට වෙලා ඉන්න මහාන වෙච්ච කෙනෙක් මම මේක මේ ඉබේට කර්මයට වැටිච්ච වැඩක් නේද? ඒ වුණත් ආරණ්‍යයක සිටියත් මෙතන හිටියත් කොහේ සිටියත් මම මගේ චිත්ත විවේකය සහ ඒ කටයුතු ටික මම පුළුවන් තරම් නිදහස්ව තියාගෙන ඉන්නවා. අර කැලේ සහ ඒ තියෙන අර නිසල සුන්දරත්වයේ නැති බව විතරයි තියෙන්නේ. කැලයක් වවා ගන්න හරි ඕන ටිකක් වඩ පිටා ගස් ටිකක් වැඩි කරු. ඉතින් මේ